අද 2025 මාර්තු මස දෙවන ඉරිදා ආධුනික සතිමත් බව පුහුණු කරන්නන් සඳහාවන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනකටයි අප සියලු දෙනාම සූදානම් වී සිටින්නේ. ඒ සඳහා නිසරණ වනයෙන් සහභාගී වන නම් කියන අවසරයි පූජනීය හෝමාගම ධම්මකුසල ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනට සම්බන්ධ වන අනෙකුත් ස්වාමින් වහන්සේලා මෑණිවරුන් පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. එවගේම දුරස්ථව සම්බන්ධ වන ඔබ සියලු දෙනාමත් ඉතාමත් ගෞරවයෙන් යුතුව වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනේ මූලික අංගය ලෙස අපට තිබෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දීමයි. අනතුරුව අප වෙත ලැබී ඇති සතිමත් වාර්තා ඉදිරිපත් කරනවා. කාල වේලාව ලැබෙන පරිදි යම් අවස්ථාවක් ලබා දීමට අප බලාපොරොත්තු වෙනවා වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමට. ඉන් අනතුරුව පුණ්‍යානුමෝදනාවෙන් අපේ වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලික අංගය වන ධර්ම දේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේට මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මානුපේතා අයං පජා මානගන්තා මානවිනිබන්ධා දිට්ඨිසු සාරම්භ කතා සංසාරං නාති වත්තීති.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි මේ නොයෙකුත් වැඩ කටයුතු කරනකොට, විවිධ පුද්ගලයන් හා ගැටෙනකොට, නොයෙකුත් සිදුවීම් වලට මුහුණ දෙනකොට, මේ වගේ අවස්ථාවලදී අපි යම් කිසි විදිහක නිශ්චිත අදහස්, නිශ්චිත ඉලක්ක, නිශ්චිත හැඟීම් සහිතව තමයි වැඩ කටයුතු කරන්නේ. හරියට නිකන් අපි ළඟ තියෙනවා යම් කිසි විදියක ස්ථාවර වූ හැඩයක්. ඒ හැඩයට අනුව තමයි අපි වටපිටාවේ හැසිරෙන්නේ. ඒ හැඩයට අනුව තමයි අපි සිදුවීම් වලට මුහුණ දෙන්නේ. ඒ හැඩයට අනුව තමයි අපි නොයෙකුත් පුද්ගලයන් හා ගනුදෙනු කරන්නේ. ඉතින් එන්නේ විදිහට අපි පොතිකුත් හැසිරුණත්, පොතිකුත් සිදුවීම් වලට මුහුණ දුන්නත්, විවිධ පුද්ගලයෝ හා ගනුදෙනු කරත් ගන්න මේ හැඩය දිගට පවත්වා ගන්න උත්සාහ ගන්නවා. මොකද්ද මේ හැඩය? එක පැත්තකින් තමුන්ගේ ස්වරූපය විදිහට හඳුනගත්ත, එක පැත්තකින් මේ රැකිය යුතුයි කියලා හඳුනගත්ත යම් කිසි ස්වභාවයක් අපි ළඟ තියෙනවා. ඉතින් ඔන්න ඔය ස්වභාවය නිසා, මේ හැඩය පවත්වන්න උත්සාහ ගන්න නිසා, මේ රැකීමට, මේ හැඩය රැකීමට ගන්න උත්සාහය නිසා, අන්න දන්නේම නැතුව සමහර වෙලාවට අපිට නොයෙකුත් වාද විවාද වලට පැටලෙන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට අපිට ඒ කළ යුතු දේ කරගන්න බැරුව යනවා. සමහර වෙලාවට වෙන පුද්ගලයෙක්ගෙන් අපිට ලැබිය යුතු උපකාරයක් නොලැබී යනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ විවිධ වැඩ කටයුතු කරනකොට, විවිධ අත්දැකීම් වලට මුහුණ දෙනකොට, මේ සියල්ලට යම්කිසි බාධාවක්, යම්කිසි ප්‍රතිවිරෝධයක් විදිහට මෙන්න මේ අපි පවත්වන හැඩය, අපි ස්ථාවර කරන්න උත්සාහ ගන්න මේ හැඩය අන්න බලපානවා. එතකොට මේ කෙනාට මේ හැඩයෙන් වෙනස් වෙන්න හැකියාවක් නැහැ. මේ කෙනාට මින් පිටත, මින් වෙනස් වෙනත් ස්වභාවයක් පිළිබඳ මනාපයක්, කැමැත්තක් නැහැ. ඉතින් ඒක නිසාම මොකද වෙන්නේ? අර කාත් එක්ක ගනුදෙනු කරත් මෙන්න මේ හැඩය මම පැවැත්විය යුතුයි කියන දැඩි ස්ථාවරයක මේ තැනැත්තා ඉන්නවා. මොන කොස්ට් එකකින් හරි කමක් නෑ, මොන වියදමකින් හරි කමක් නෑ, මේ හැඩයෙන් පිට දෙයක් මම ළඟා කරගන්නෑ කියලා ස්ථාවරයක මේ තැනැත්තා ඉන්නවා. ඉතින් ඔන්න ඔය විදිහේ ස්වභාවයක්, ඔන්න ඔය විදිහේ මේ වැඩ කටයුතු කරගෙන යන්න බාධාවක් වගේ දෙයක් අපිට මේ තුළ දැක දැනගන්න පුළුවන්. හැබැයි අනිත් පැත්තෙන් අපි හිතමු කෙනෙක්ට තමුන්ගේ හැඩය වෙනස් කරගන්න පුළුවන් නම් ඒ විවිධ අවස්ථාවලට අනුකූලව තමුන්ගේ හැඩය වෙනස් කරගන්න පුළුවන් නම් විවිධ ගනුදෙනු කරන පුද්ගලයන්ට අනුකූලව තමුන්ගේ හැඩය වෙනස් කරගන්න පුළුවන් නම් ඒ තැනැත්තා මේ කොයි තැනදී වුණත් කොයි දේදී වුණත් වෙනදාට වැඩිය දක්ෂව ඒ වැඩ කටයුතු කරගන්න වෙනදාට වැඩිය පහසුවෙන් ඒ වැඩ කටයුතු කරගන්න මෙතනත්තට පුළුවන් වෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් නිකං නිකරුණේ නොයෙකුත් වාද විවාද වලට පැටලිලා වෙහෙස පීඩාවට පත් වෙන්න සිද්ධ වෙන්නෙත් නෑ මේ තැනත්තට. ඉතින් ඔන්න ඔය විදිහේ අදහසක් මේ අපි දවසට ඉදිරිපත් වෙලා තියෙන කතාවට අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. එතන මේ අවස්ථාවේ සඳහන් වෙන්නේ මේ යම් කිසි පැවිද්දෝ පිරිසක් මේ ශාසනයේ නම් නොවේයි, නමුත් වෙන ශාසනවල පැවිදි වෙච්ච ඒ විදිහේ පිරිසක්, ඒ විදිහේ අපි හිතමු බමුණෝ පිරිසක් යම් කිසි ආකාරයක මේ වාද විවාදවල පැටලිලා කටයුතු කරනවා. එකිනෙකාට මේ වචනේ නැමැති උල් වලින් ඇන ගන්නවා. මේ විදිහට තමුන්ගේ මතවාදය, තමුන්ගේ හැඩතලය ස්ථිර කරන්න අනිත් දේවල් බොරු කියන්න බැන අඬ ගහ ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ බමුණෝ පිරිසක් කල්ගෙවනවා. ඉතින් එහෙම කල්ගෙවන පිරිසක් දැකලා භාග්‍යවතුන් වහන්සේ මේ පිරිස ඉලක්ක කළා. ප්‍රකාශ කරපු, දේශනා කරපු යම් කෙටි ගාථාවක් තමයි අද අපි ඉදිරියෙන් තියාගත්තේ. එතන සඳහන් වෙන්නේ මොකද්ද? මානුපේතා අයම් පජා මානගන්තා මාන විනිබන්දා. මේ ප්‍රජාව, එහෙම නැත්නම් මේ මිනිස්සු මානයෙන් යුක්ත වූයේ වේ. මානගන්තා, මානේ නැමැති ගැටය වැටිලා තියෙනවා. මාන විනිබන්දා, මේ මානෙයින් විශේෂයෙන් බැඳිලා තියෙනවා. දිට්ඨීසු සාරම්භ කතා, මේ අනේකාගේ දෘෂ්ටීන් ඒවට විරුද්ධව කතා කළ යුතුයි, ඒවා බිඳහෙළිය යුතුයි කියලා හිතනවා. ඊට පස්සේ මෙන්න මේ ස්වභාව ඇති මේ තැනැත්තා සංසාරං ඥාති වත්තීති, මේ සසර ඉක්මවන්නේ නැහැ. ඔන්න ඒ සරල අදහස තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. යම් කෙනෙක්, එහෙම නැත්නම් මේ ප්‍රජාව මේ විදිහට මානෙන් යුක්ත වූවා වෙනවා, මාන ගැට වැඩිලා තියෙනවා, මානෙන් විශේෂයෙන් බැඳිලා තියෙනවා, අනේකාගේ දෘෂ්ටීන්ට විරුද්ධව කතා කළ යුතුයි, ඒවා බිඳහෙළිය යුතුයි කියන අදහස මේ කට්ටියට තියෙනවා. ඉතින් මොකද ඒක නිසාම වෙන්නේ ගන්න සංසාරං නාතිවත්තති, මේ සසරෙන් ඉක්මවන්න හැකියාවක් නැහැ. අන්න මේ තමුන්ගේ හැඩතලයක් පවත්වන්න, තමුන්ගේ හැඩතලයක් ස්ථාවර කරන්න දරන උත්සාහය තමයි මේ කියන්නේ. එතකොට අන්න ඒ විදිහේ අදහසක් තමයි අද දවසේ මේ ඉදිරිපත් වෙන්නේ. එතකොට සාමාන්‍ය ගත්තොත් අපි හිතුවොත් දැන් අලුතෙන් මේ වගේ සතිමත් පුහුණුවකට බැසගන්න කෙනෙක්, එකතු වෙන කෙනෙක්, ඒ වගේ කෙනෙක්ට සාකච්ඡාවටවත් නොගත යුතු මාතෘකා තමයි මේ වගේ දේවල්. දැන් පහුගිය දවසක කෙනෙක් අහනවා, මේ අලුතෙන් පුහුණු වෙන්න පටන් අරන්, එයා කියන්නේ මොකක්ද? දැන් මම මේ සතියක දෙකක ඉඳලා මම මේක කරගෙන යනවා. මේක කරනකොට මට හිතෙනවා මේ පුහුණුව නිසා මම යම් කිසි විදියක මානයක් වඩා ගන්නවා වගේ. මම භාවනා කරන කෙනෙක්, මම සතිමත් කෙනෙක් කියලා අන්න අර අනිත් කට්ටියට වඩා තමුන් උසස් බව, මේ අනිත් පැත්තෝ පහළ බව, මෙන්න මේ විදිහේ අදහසක් මේ එයිද දන්නේ භාවනා කරන්න ගිහිල්ලා වගේ ඔන්න ඔහොම එකක් කිව්වා. එතකොට මම ඒ කෙනාට කිව්වේ, දැන් තාම සති දෙකයිනේ වෙන්නේ. එතකොට ඔය වගේ ටොපික් එකක් කතා කළ යුතු නෑ දැම්මම. ඒ වෙනුවට කමක් නෑ, අනිත්‍යවුන්ට වැඩිය හොඳට භාවනා කරනවා කියලා හරි, අනිත්‍යවුන්ට වැඩිය හොඳට මම මේක පුරුදු වෙනවා කියලා හරි, කාලයක් තිස්සේ නැවත නැවත පුහුණුවේ යෙදෙන්න. ඉස්සෙල්ලා ඔය පුරුදු කරන සිහිය දියුණු කරගන්නකෝ. ඊට පස්සේ අපිට ඔය වගේ මාතෘකාවකට බැස ගන්න පුළුවන්. ඒ වගේ මාතෘකාවක් කතා කරන්න පුළුවන්. එහෙම නැත්තම් අන්න මොකද වෙන්නේ? අනවශ්‍ය කාරණා. මේක නිසා සාමාන්‍යයෙන් ආධුනික කෙනෙක්ට අපි කියනවා ඉස්සෙල්ලා තමන්ගේ පුහුණුව සිද්ධ කරගන්න, කාලය තිස්සේ පුරුදු කරන්න. කරනකොට කරනකොට දවසක මේ වගේ මාතෘකාවක් තම තමුන්ටත් අසු වේවි, ඒ වගේම අපිට කතා කරන්නත් පුළුවන් වේවි. ඉතින් එන්නේ විදිහේ ටිකක් ආධුනික කෙනෙක්ට අල්ලන්න බැරි, එහෙම නැත්නම් අපි තුල හොඳට මුල් බැසගෙන ස්ථාවර වෙච්ච ස්වභාව තමයි මේ දේවල්. ඒතර සාමාන්‍යයෙන් දැන් ඔය අපි හිතමුකෝ, දැන් මේ මානෙන් යුක්ත හැමෝගාවම තියෙන බව හැබෑව. හැබැයි සමහර කෙනෙක් ළඟ විශේෂ වශයෙන් මේක තියෙනවා. ඒ කෙනා තමුන්ගේ ඒ හැඩතලය බොහොම ආරක්ෂාකාරීව රකිනවා. ඒකට තර්ජනයක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම තමුන්ගේ පවුලේ හැඩතලයක් රකිනවා. නේද? මගේ පවුලේ කට්ටිය මෙන්න මේ මේ විදිහේ කට්ටිය තමයි. තමුන්ගේ රැකිරක්ෂාවේ හැඩතලයක් රකිනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ තමුන්ම විතරක් නෙමේ, සමහර විට පවුලේ පිරිස්වත් රැකගෙන, රැකිරක්ෂාවත් රැකගෙන, ඔය කරන වැඩ කටයුතුත් රැකගෙන, ඔන්න ඔය විදිහට මේ සියල්ල එකතුවක් විදිහට මේ යම් හැඩතලයක් පවත්වන්න උත්සාහ ගන්නවා. ඉතින් මේ වගේ කට්ටිය දිහා බැලුවාම සාමාන්‍ය එදිනෙදා කතා බහ කරනකොට, ගනුදෙනු කරනකොට හරිම නිකං සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් මිනිස්සු නේද? බැලු බැල්මට නැත්තම් සාමාන්‍ය ගනුදෙනුකදී බොහොම සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන්. ඒ කෙනා බොහොම ක්‍රමානුකූලව වැඩ කරනවා. අර අනිත් පුද්ගලයාටත් යම්කිසි විදියක පහසුවක් සහිතව කටයුතු කරනවා. හරිද? එතකොට මේ බොහොමනේ හරි හොඳ මනුස්සෙක්, මේ හරි හොඳ මේ ගති පැවැතුම් තියෙනවා කියලා ඔය වගේ බැලු බැල්මට කෙනෙක්ට හිතෙනවා. හරිද? ඇත්ත තමයි, එහෙම නැත්තේ නෑ. ඇත්ත තියෙනවා. හැබැයි අපි හිතමු, කල්පනා කරමු, දැන් මේ වගේ කෙනෙක්ට දවසක මොකක් හරි සිදුවීමක් නිසා අපි යන්න අර හැඩතලයට ඇන්නොත් එහෙම, සමහර විට වැරදි වචනයක් කියවිලා අපි අර යාගේ රැකගෙන ඉන්න ඒ හැඩතලයට යම් තර්ජනයක් එල්ල කරොත්, එහෙම නැත්නම් අපි කරපු දෙයකින් එයාගේ ඒ හැඩතලේ බිඳිලා ගියොත්, අර තමන් නඩත්තු කරන මානයට යම් කිසි විදියක තර්ජනයක් එල්ල වුණොත්, අන්න එදාට බලන්න පුළුවන් මේ කෙනා පොළඟා වගේ කිපිලා පැන පැන දෂ්ට කරන ආකාරය. සාමාන්‍යයෙන් ඒ දෂ්ට කිරීම සඳහා එයා යම් කිසි විදියක සාධාරණීකරණය කිරීමකුත් කරගෙන තියෙනවා. මම මේ මනුස්සයෙක් මෙච්චර හොඳට ගනුදෙනු කරගෙන ඉන්දියා, මේ යකා මට මෙහෙම කිව්වනේ කියලා ඔන්න අර කිපිලා දෂ්ට කරනවා. එහෙම නැත්නම් මෙච්චර මේ මං හොඳට සැලකුවා, මේ මිනිහා මේ විදිය දෙයක් කරානේ කියලා ඔන්න කිපිලා දෂ්ට කරනවා. ඔන්න ඔය විදිහට මේ බැලු බැල්මට සාමාන්‍ය ගනුදෙනුවකදී බොහොම හොඳ කට්ටිය, බොහොම සාධාරණ මිනිස්සු. හැබැයි අන්න අර මානය කියන එකට පොඩ්ඩක් හරි හානියක් වුණාද, ඒ හැඩතලය පොඩ්ඩක් හරි ටච් වුණාද, අන්න අර පොළඟා වගේ කිපිලා දෂ්ට කරනවා. සාමාන්‍ය නිකන් ඔය නයා වගේ දෂ්ට කරනවා කිව්වට වැඩිය පොළඟා වගේ කියන එක තමයි හරිම ක්‍රමී. නයා කියන්නේ ඇත්තටම අහිංසක සතෙක්. පෑගුණත් නිකන් පෙනේ පුප්පලා ඔන්න මම කෑවේ නෑ කියලා යනවා. හරිද? ඊට පස්සේ නයෙක්ගේ සාමාන්‍යයෙන් ඩ්‍රයි බයිට්ස්, ඒ කියන්නේ දෂ්ට කරාට විසෙන්නත් නොකරන ඩ්‍රයි බයිට්ස් වැඩි. හැබැයි පොළඟා කියන සතා එහෙම නෙමෙයි. පොළඟසේ කියන සතා ළඟින් ගියත් පැන පැන දෂ්ට කරන ආකාරයේ. අර කවුදෝ කෙනෙක් ගැන කියනවා මේ කකුලට දෂ්ට කළා. ඊට පස්සේ විසට කලන්ත වෙලා හරි බිම වැටිලා. බිම වැටුණාම නැවතත් නළලටත් දෂ්ට කළලු. එන්නේ වගේ සතෙක්. ඒ කියන්නේ නිකන් පැන පැන දෂ්ට කරනවා, එලෝ එලෝ දෂ්ට කරනවා, එයාට අහේතුකව දෂ්ට කරනවා, ළඟින් ගියත් ඇති. ඉතින් ඔන්න ඔය වගේ තමයි සාමාන්‍ය මානය වගේ දෙයක් ළඟින් ගියත් නිකන් පොඩ්ඩක් ටච් වුණත් පැන පැන දෂ්ට කරන ආකාරය, ඒක බොහොම දරුණු විදිහට අරගෙන ප්‍රතිචාර දක්වන ආකාරය අපිට දකින්න පුළුවන්. ඉතින් එන්නේ වගේ අමුතු ස්වභාවයක්. මේක නිකන් අර ජීවිත කාලයක් යාළු වෙලා ඉඳපු මිනිස්සු මිනිත්තු කීපයකින් තරහා වෙන જાතියේ ප්‍රතික්‍රියා තමයි මේවා. සමහර විට ඉස්කෝලෙත් යාළුවෝ, කැම්පස් එකෙත් යාළුවෝ, රැකියා කරන කාලෙත් යාළුවෝ, පසාද මැදලා පවුල් සංස්ථාවලත් හිතවත්තු. හැබැයි ඔන්න පොඩි සිදුවීමක් නිසා අන්න මුළු ජීවිත කාලයක් ගොඩ නගපු සම්බන්ධතාවයක් ක්ෂණිකව විනාශ වෙනවා. මොකද අන්න අර මෙච්චර කාලයක් ආරක්ෂා කරගෙන ඉඳපු එකට පොඩි තර්ජනයක් ආවා. මෙච්චර කාලයක් ආරක්ෂා කරගෙන ඉඳපු එක අන්න ටච් වුණා. ඒ වෙලාවට ආයි කිසිම සමාවක් නැහැ. ඒ වෙලාවට ආයි කතා කරන්න දෙයක් නැහැ. අන්න අර පොළඟා වගේ කිපිලා දෂ්ට කරනවා. ඉතින් එන්නේ විදිහේ දෙයක් තමයි මේ මානෙ කියන්නේ සාමාන්‍යයෙන්. නේද? එකයි මේ බුදුරජාණන් වහන්සේත් කියන්නේ මේ මානය මානෙන් යුක්ත වූවාහු මේ ප්‍රජාව. මානය මානගන්තා මාන ගැටේ වැටිලා තියෙනවා. මානෙ විශේෂයෙන් බැඳිලා තියෙනවා. ඒකට මොන හරි තර්ජනයක් වුණානේ අනිකුන්ට විරුද්ධව කිපිලා පැන පැන දෂ්ට කරනවා. ඒවට විරුද්ධව කටයුතු කළ යුතුයි කියලා මේ ඇත්තෝ හිතනවා. ඉතින් ඔන්න ඔයක තමයි අපිට දවසට ඉදිරිපත් වෙලා තියෙන අදහස. එතකොට මෙන්න මේ හැඩතලය පවත්වන්න දරන උත්සාහය නිසා සමහර විට අපිට මා හිතා ගන්න බැරි අඩුපාඩු සිද්ධ වෙනවා. අර විදිහට ජීවිත කාලයක් පුරාවට පවත්වපු යාළුකම් දවසෙන් දෙකෙන්, පැයෙන් දෙකෙන් විනාශ වෙලා යනවා. සමහර වෙලාවට ජීවිත කාලයක් ගොඩනගාගත් දේවල් ක්ෂණිකව විනාශ වෙලා යනවා. තමුන්ගේ වැඩ කටයුතු සඳහාත් හිතා ගන්න බැරි ප්‍රතිවිරෝධයක් මතුවලා එනවා. මේ පහසුවෙන් කරගන්න තියුණු වැඩක් හැබැයි ගිහිල්ලා නාගන අනාගන ගාගන ඔක්කොම කරලා විනාශ කරගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහේ මහා බාධකයක් විදිහට වැඩ කරන දෙයක් මේක. හැබැයි ඒක නිකන් ඒ හැම වෙලේම ඉදිරිපත් වෙන්නේ නැහැ. අර බොහොම සාධාරණ මිනිස්සු සාමාන්‍ය ගණදෙනුවකදී. හැබැයි අර අරක ටච් වුණානේ. ආයේ කිපොළඟා වගේ කිපෙන හැටි බලන්න පුළුවන්. නේද? ඒ නිකන් එදිනෙදා ගනුදෙනුව නෙමෙයි ඒක. යම්කිසි වෙලාවක අරකට තර්ජනයක් එන්න ඕනේ. ආපු ගමන් පැන පැන දෂ්ට කරනවා. ආයේ ළඟටවත් යන්න බෑ. ඒ වගේ දෙයක්කට පොඩි හරි තර්ජනයක් එල්ල වෙන්න බෑ. අන්න ඒ වගේ නිකන් අමුතු පැවැත්මක් තමයි මේ දේ. ඒක නිසා සමහර විට අර විදියට අනවශ්‍ය ප්‍රශ්න ගැටලු, ජීවිත කාලයක් පුරාවට ගොඩනගාගත් දේවල්, සමහර විට වටිනා යාළුකම් හිතවත්කම් මේ සියල්ල මේ දේට කැප කරනවා. හරි, ආයි කිසිම සමාවක් කිසිම ඉඩකඩක් නැහැ. අර සියල්ල කැප කරන මොකක් සඳහාද? මෙන්න මේ හැඩතලය නඩත්තු කරන්න, මේ මානය නඩත්තු කරන්න, මේ මානයට විරුද්ධව ඉදිරිපත් වෙන අදහස් මැඩලන්න. ඉතින් එන්නේ විදිහ අමුතු දෙයක් ගැන තමයි අපි මේ කතා කරන්නේ. දැන් ඔක සඳහා හොඳ නිකං ආකර්ෂණීය සිදුවීමක් දැක්කා. අර පහුගිය දවසක රදවල මන්දිරයට ගියපු යුක්‍රේන ජනාධිපති අර මේ කොමත් ට්‍රම්ප් එක පොඩ්ඩක් කරපුයි. හැබැයි මේ අර කතා කර කර ඉන්නකොට අර උපජනාධිපති ඉදිරිපත් කරපු සාමාන්‍ය සාධාරණ මතයක් ඒකට විරුද්ධව කිපිලා ෂණිකව ඒ මනුස්සයව ප්‍රශ්න කරමින් අර ආගන්තුකෙක් විදියට ගිහිල්ලා ඒ රටේ ඒ ජනාධිපතිව ප්‍රශ්න කරමින් අන්න කටයුතු කරන දකින්න පුළුවන්. ආයේ අතාරින්නේ නැහැ. අනිත් දෙන්නත් අතාරින්නේ නැහැ. මොකද කරන්නේ? මේකව තලලා පොඩි කළාම දානවා. හරි. අර දවල මන්දිරෙන් ඒ පිට වෙලා යන්න කියලත් කියනවා. දවල් ලන්ච් එකත් කැන්සල් කරනවා. ඉතින් ඒක තමයි වැඩේ. එතකොට කවදාවත් මේ වගේ දේවල් ප්‍රසිද්ධියේ වෙනවා දැකලා නැති තරම්. නේද? මේ වගේ දේවල් ප්‍රසිද්ධ වෙනවා දැකලා නැති තරම්. නමුත් අන්න දැක ගන්න පුළුවන් අර එකිනෙකාගේ ඒ නඩත්තු කරන මානයට අන්න පොඩි හරි තර්ජනයක් වුණ ගමන් මේ කාත් එකද ගනුදෙනු කරන්න කියලත් අමතක වෙනවා. මම මේ කොහෙද ඉන්නේ කියලත් අමතක වෙනවා. ඒ සියල්ල අමතක කළා. අන්න මොකද කරන්නේ? අරකට ඉරහිව දැඩි ක්‍රියාශීලීව අන්න දැඩි වචනවලින් ප්‍රතික්‍රියා දක්වනවා. ඉතින් අන්තිමට රටත් එක්කම ඉවරයි, තමුන්ගේ නමත් එක්කම ඉවරයි. අන්න පොඩි අතපසුවීමක්. හැබැයි අන්න ඒ විදිහේ විනාශ කර ගැනීමක් සඳහා ගත වෙන්නේ සුළු වේලාවයි. ඉතින් අර පුටින් හිනා වෙනවා, මිනිහා මිනිහාගේ තරම දැනගත්තා කියලා හැක හැක ගාලා හිනා වෙනවා නේද? අන්න පොරට දැන් තමයි හරි තරම තේරුණේ කියලා හිනා වෙනවා. ඉතින් 아무තු සිදුවීම නේද? පොඩි පොඩි වෙලාවකදී අර උපජනාධිපති ඉදිරිපත් කරන මතේ එහෙම නිකන් එයාට එරෙහිව කරපු දැඩි ප්‍රහාරයක්වත් එහෙම විකෘති මතයක්වත් නෙමෙයි. නිකන් සාමාන්‍ය අදහසක් මේ මනුස්සය ඉදිරිපත් කරන්නේ. නමුත් ඒකට එරෙහිව කිපිලා අන්න ප්‍රශ්න කරලා ඇයි එහෙම කියන්නේ කියලා අහලා නිකන් අර ආගන්තුකෙක් විදියට ගියපු තැන අන්න නාගෙන ජරා කරගෙන රීගෙන අහවර කරගන්නවා. ඉතින් රටක් විදිහටත් අනාතයි. අර ලැබෙන තියුණු ඒ සහනයත් විනාශ කරගත්තා. ඉතින් ඔන්න ඔය විදිහේ 아무තු විනාශ සඳහා 아무තු දේවල් සඳහා මේ දේ හේතු වෙන්න පුළුවන්. මොකද අර ස්ථිර හැඩතලයක් නඩත්තු කරන්න උත්සාහ ගන්නවා. ඒකට විරුද්ධව කෙනෙක් කතා කරන්න දෙන්නේ නැහැ. ඒකට විරුද්ධව කටයුතු කරන්න දෙන්නේ කවුරුණත්. කවුරුණත්. ඉතින් අර මෙච්චර කල් කරපු සෙල්ලම් දාන්න බෑ. අර වැරදි පුද්ගලයෙක් එක ගිහිල්ලා ගැටුණාම ඔයාගේ ප්‍රශ්න එනවා නේද? අර හැමෝ එකම කරන දාන සෙල්ලම් හැම තැනම ගිහිල්ලා හැම පුද්ගලයෙක්ම දාන්න බෑ. වැරදි තැනක ගිහිල්ලා දාපු ගම අන්න හොට පැටලෙනවා, ගෙහෙල් ගහට කෙටුවා වෙනවා. ඉතින් එන්නේ විදිහේ දේවල් අපිට දැන දැක ගන්න පුළුවන්. මේ ලෝක මේ ස්ටේජ් එකේ වුණත් ලෝක මට්ටමේ වුණත් ඒ වගේ දේවල් දකින්න ලැබෙනවා. රටක් විදිහට වුණත් කොතෙකුත් ඒ වගේ අවස්ථා අපි දකිනවා. පවුලක් ගමක් විදිහට වුණත් ඒ වගේ අවස්ථා දකිනවා. තම තමන්ගේ ජීවිතවලත් පොතේකුත් මේ විදිහේ අනවශ්‍ය විනාශ, අනවශ්‍ය ආපදා සිද්ධ කරගෙන ඇති පොතේකුත් තම තමුන්ගේ තියෙන හිතමිත්‍රකම්, සමහර විට වස්තු සම්භාර විනාශ කරගෙන ඇති. මොකක් නිසාද? අර මොකද්දෝ නඩත්තුවක් නිසා. මේ හැඩතලයට විරුද්ධව එරෙහිවන ප්‍රකාශයක් දෙයක් දරා ගන්න බෑ. අනිවාර්යෙන් ඒක නඩත්තු කළ යුතුයි කියන දැඩි මතවාදයක මේ තැනැත්තා ඉන්නවා. ඒකයි හිතලා කරන්න දෙයක්වත් නැහැ. හිතලා කරන්න දෙයක් නැහැ. දැන් අපි හිතමු යම්කිසි හැඩතලයක් තියෙන, අපි හිතමුකෝ ඔය කූඤ්ඤයක් වගේ එකක්. මේක හර හතරැස් හැඩතලයක් තියෙන කූඤ්ඤයක් නම් රවුම් හිලකට වගේ මේක බැස්සුවොත් අන්න මොකද වෙන්නේ? ටිකක් වෙලා යනකොට මේ කූඤ්ඤේ හිර වෙලා අර දෙපැත්තෙන් කාගෙන යන්න පටන් ගන්නවා. ඇයි? අර හිලේ හැඩතලයේ වෙනුවට කූඤ්ඤේ හැඩතලයේ වෙනස්. අන්න මොකද උනේ? අර හිතලා කරන්න දෙයක් නැහැ නේ ඒක. ආයේ මේ මෙහිම ගැටිය යුතුයි කියලා හිතන්න දෙයක් නැහැ. ෂණිකව ගැටෙනවා, ෂණිකව අර දෙපැත්තෙන් ඇවිලීගෙන කාගෙන යන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න වගේ දෙයක් තියෙන්නේ. මේ වගේ අවස්ථාවල ප්‍රතික්‍රියා කරාද කියලා දන්නෙත් නැහැ. පමණකට දැඩිව මේ මතවාද මතුවලා එනවා. පමණකට දැඩිව ක්‍රියා කරනවා, වචන මුදා හරිනවා. ඉතින් එන්නේ වගේ ස්වභාවයක් නිසා, නඩත්තුවක් නිසා මොකද වෙන්නේ? අනවශ්‍ය විදිහට අපි ආපදා කරගන්නවා. අනවශ්‍ය ප්‍රතිවිරෝධයක් අපිට මේ සමාජයෙන් එල්ල වෙනවා. අනවශ්‍ය ශක්තියක් අපි වැය කරනවා. ඉතින් අපරාධේ නේද? හැබැයි අපි හිතමු යම් කිසි කෙනෙක්ට හැකි වුණොත් තමුන්ගේ ස්වභාවය වෙනස් වෙන සුළු, වෙනස් විදිහක හැඩතලයක්, ඒ පරිසරයට අදාළව හැඩතලයක් ඒ ගනුදෙනු කරන පුද්ගලයාට අනුව හැඩතලයක්. මෙන්න මේ විදිහේ වෙනස් වෙන හැඩතලයක් ගන්න පුළුවන් නම්, නම්‍යශීලී හැඩතලයක් ගන්න පුළුවන් නම්, ඒක කෙනෙක්ට බොහොම පහසුවෙන් වැඩ කටයුතු කරගෙන යන්න, ඒ වගේම අවම ශක්තියකින් දේවල් සිද්ධ කරගන්න හේතු කාරණාවක් වෙන්න පුළුවනි. හැබැයි ඒක නිකන් අපි අගය කරන දෙයක්ද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා නේද? අපි සමහර වෙලාවට මේක දකිනවා නිකන් චපලකමක් වගේ කියලා. අපි සමහර වෙලාවට මේක දකිනවා නිකන් මේ කට්ටකයිරාටික කමක් වගේ කියලා. ඉතින් එන්නේ විදිහේ අපි අගය නොකරන ස්වභාවයක් මේ තුළ තියෙනවා. මේ මනුස්සයා හරි චපලයි, මේ මනුස්සයා හරි කට්ටකයිරාටිකයි, මේ මේ එක එක හැඩතල පෙන්නනවා, එක එක විදිහට ප්‍රතික්‍රියා දක්වනවා, එක එක විදිහට විවිධ තැන්වලදී කටයුතු කරනවා කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන් නේද? නමුත් මේ තැනැත්තා තමන්ගේ පුහුණුව නිවැරදි නම් අන්න මේ විදිහට හැඩතල වෙනස් කරගන්නේ යම් කිසි වංකා අදහසකින්ම නොවෙන්න පුළුවන්. අර විදිහේ චපල අදහසකින්ම නොවෙන්න පුළුවන්. ඒ වෙනුවට මේ තැනැත්තා අර ස්ථීර නඩත්තුවක් සඳහා යාට ලොකු ගායක් නැහැ නේද? අර හැඩතලය නම්‍යශීලී, හැඩතලය වෙනස් කරවන සුළුයි. අනේ ඒ විදිහේ විවෘත භාවයක්, අනේ ඒ විදිහේ නම්‍යශීලී භාවයක් අපිට හදාගන්න පුළුවන් නම් මං හිතනවා ඒක අපේ ජීවිතවලට ගොඩාක් පහසුවක් වේවි. මං අදහස් කරන්නේ නැහැ මේක මේ වංක ගතියක්වත් කට්ටකයිරාටික ගතියකින්වත් මේ විදිහේ දෙයක් හදාගන්න කියලා. එහෙම කට්ටියත් ඉන්න පුළුවනි. වංක භාවයක් නිසා මේ විදිහේ ඕන හැඩතලයක් ගන්න පුළුවන්. වංක භාවයක් නිසා ඕන ඕන පැත්තට වචන කියන්න පුළුවන්. එහෙමම අදහසක් නෙමෙයි මෙතෙන් ඉදිරිපත් වෙන්නේ. ඒ වෙනුවට අර ස්ථිර හැඩතලයක් සඳහා ග්‍රහණයක්, ඒ හැඩතලයක් නඩත්තුව සඳහා ඇම්මක් මේ තැනතර නැහැ. ඒ වෙනුවට අන්න සුදුසු සුදුසු අවස්ථාවට අනුව ඒ කටයුතු කරනවා. මුණ ගැහෙන ගැහෙන කෙනා අනුව කටයුතු කරනවා. අන්න ඒ විදිහේ විවෘත භාවයක් අපිට හදාගන්න පුළුවන් නම් අන්න අපේ ජීවිතවල කටයුතු බොහොම පහසු වේවි කියලා යෝජනාවක් මේ පිරිසට මම ඉදිරිපත් කරන්න කැමතියි. ඒ සඳහා දැන් අපි හිතමුකෝ ඔය අන්දරේගේ හොඳ ලස්සන කතාවක් තියෙනවා. අන්දරේ රජා එක කොහෙදෝ යනවලු. යනකොට වම්බටු කොටුවක් ගාවින් යනවලු. ඉතින් රජා කියනවලු, හරි මේ රස කෑමක් නේ මේ වම්බටු කියලා. ඔන්න ඔහොම කියලා අන්දරේට කිව්වලු. ඉතින් අන්දරේත් අන්න වම්බටු වගේ කළ කියනවා, ඇත්තනේ රජතුමනි, ඒක තමයි රජතුමනි, රජ කෑමක් තමයි රජතුමනි කියලා කිව්වලු. හරිද? ඊට පස්සේ ආපහු සති දෙක විතර පස්සේ මේ රජා යනවලු මේ වම්බට කොටුව ගාවි. ඊට පස්සේ රජා එක පාට කිව්වල තුක් නොදකින් වම්බටු කියලා. හරිද? ඊට පස්සේ අන්දරෙත් බැනලා බැනලා කියන බලු කෑමන්නේ රජතුමනි මේ වම්බටු. හරිද? එතකොට රජා අහනවලු, දැන් උඹ ගිය සතියේ කිව්වා මේක රජ කෑමක් කියලා, දැන් අද කියනවා මේක බලු කෑමක් කියලා. මොකක්ද අන්දරේ මේ කතන්දරේ කිව්වම අන්දරේ කියනවලු, ස්වාමිනි මම සේවය කරන්නේ ඔබතුමාට, නැතු වම්බොට්ටට නෙමෙයි කියලා. වම්බොට්ටට නෙමෙයි සේවය කරන්නේ, වෙනුවට රජතුමාට තමයි සේවය කරන්නේ. රජා හොඳයි කිව්වම ආසා කියලා වැඩන්න රජතුමා රජ කෑමක්. රජා තුක් නොදකින් වම්බට කිව්වම බල්ලු කෑමක් රජතුමනේ කියනවා. හරි, මොකද මේ අන්න අර තැනට අනුව ක්‍රියා අවස්ථාවට අනුව හැඩතල වෙනස් කරගන්නවා. බැලු බැල්මට නිකන් චපලකමක්, කට්ටකයිරාටික කමක් වගේ තමයි පේන්නේ. නමුත් ඇත්තටම මේ ඇයි අපි ස්ථිර හැඩතලයක් අරගෙන ඒක නඩත්තු කරන්න උත්සාහ ගන්නෙ? හරිද? රම්බටු හොඳයි කියලා හිතාගෙන ඉඳියන දෙවනි දවසේ බෙල්ල ගහලා යන වැඩක්නේ. නෑ නෑ රජතුමනි, එහෙම කොහොමද වම්බට්ටට වම්බටු වලට එහෙම කියන්නේ කොහොමද? එව්වට එන්න එපා කිව්වනම්. නෑ නෑ මේක රජ කෑමම්ම තමයි කිව්වනම්. එහෙනම් ඉතින් හිස ගසා දමන්නත් ඉඩ තියුණා නේද? ඇයි එහෙම වම්බටු වලට සේවය කරන්න යන්නේ? නේද? ඇයි ඒකට එච්චර ලොයල්ටියක්? එහෙම අවශ්‍ය නැහැ. ඒ වෙනුවට ඒ අදාළ අවස්ථාවේදී අදාළ විදියට ක්‍රියා කරනවා, ඒ හැඩතලේ අරගන්නවා. ඒක ලොකු දැඩි ග්‍රහණයකින් අරගන්නෙත් නැහැ. ඒක තමුන්ට යම් කිසි විදියක යම් ප්‍රතිලාභයක් බලාපොරොත්තුෙන් කරන දෙයක්ුත් නෙමෙයි. ඒ වෙනුවට අන්න කරුණු කාරණා අනුව ප්‍රතිචාර දක්වනවා. තමුන්ගේ කියලා මතවාදයක් නිකන් නෑ වගේ. සාමාන්‍ය ඔය සතිමත් පුහුණුව තුළ ඔන්න ඔය කියන අදහස හොඳ ගැඹුරෙන් මතුවෙලා එන දෙයක්. මොකද්ද මේ පුහුණු ආරම්භ කරන අවධියේදී ඒ කෙනාට තියෙන ස්ථිර හැඩතලයක්. ඒ කෙනාට තියෙන තමුන්ගේම කියලා මතවාදයක්. ඒ කෙනාට තියෙන තමුන්ගේම කියලා හැඩතලයක්. හරිද? එහෙම තමයි සාමාන්‍යයෙන් ආධුනික කෙනෙක් පුහුණුව පටන් ගන්න. එතකොට හරි, ඒ හැඩතලය යම්කිසි ආකාරයක නඩත්තු වීමකුත් මේ පුහුණුව තුළින් සිද්ධ වෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි නිකන් අර අඳුන්න නිකන් සමතකාරයෝ කියලා. දැන් මේ කරගෙන යනකොට දැන් මෙහෙ වුණත් මේ නිස්සාරණයට සම්බන්ධ වෙලා දුරස්තව හරි ඒ රිට්‍රීට් වලට ඇවිල්ලා හරි මේ සම්බන්ධ වෙන පිරිසේ හරි හරියට කොටසක් ඉන්නවා ඒ පසනාව පැත්තට නැමෙන්න අකමැති. ඒ කට්ටිය අර භාවනාව කියන දේ ස්ථිර කරන්න තමයි හදන්නේ. භාවනාවේ නම් හිත විවේක වෙන්න ඕනේ. භාවනාවේ නම් සිතුවිලි එන්න බෑ. භාවනාවේ නම් මේ විදියට පාව වෙලා යන්න ඕනේ. හිත හිස් වෙන්න ඕනේ. අනිත් දේවල් නොයෙන්න ඕනේ කියලා. ඉතින් ඔන්න ඔය විදියට යම් කිසි විදියක මේ අර තාවර කිරීමක් අපිට මේ පිරිස්සල දකින්න පුළුවන්. එයා අරක නඩත්තු කරන්න උත්සාහ ගන්නවා. අර හැඩතලේ දිගට පවත්වන්න උත්සාහ ගන්නවා. තමන්ගේ පුහුණුව භාවනාව කියලා වුණත් පෙන්ඳුම් කරන්නේ ඒක තමයි. හරිද? එතකොට ඕකට යම්කිසි අනුග්‍රහයකුත් මුල්ලවදීදී සිද්ධ වෙනවනි. අපි කියනවා හරි හුස්මම බලන්න, පතුලේම අවධානය තියන්න. ඔය විදියට යම්කිසි ස්ථාවර කිරීමක් ස්ථිර කිරීමක් සඳහා අනුග්‍රහයකුත් අපිට මුල්ලවදීදී දැක දැනගන්න පුළුවන්. හරි. එතකොට අපි හිතමු යම් කාලෙකදී කමඨහන් සුද්ධ වීමක් හරහා මේ අදහස වෙනස් විය යුතුයි. නමුත් අපි දැකලා තියෙන බොහෝ පිරිසක් ඒ විදිහේ වෙනසකට සූදානම් නැහැ. ඒගොල්ලෝ අර හිස්කිරීමම තමයි භාවනා විදියට දැනගන්නේ. කිසිම දෙයක් අල්ලා නොගෙන අනිශ්චිත වූ ආකාරයකින් ඉන්නවා කියලා ප්‍රකාශ කරනවා. ඒ විදිහේ කමඨහනක් තමයි ඒගොල්ලන්ට ගෝචර වෙන්නේ. නේද? වෙනස් විදියක අදහසක් කිව්වොත් විපස්සනාවට බර කරලා කිව්වොත් කැමති නැහැ. අපු මේ හාමුදුරන්ට තේරෙන්නේ නැද්ද කොහෙද මේ හාමුදුරන්ගේ භාවනාව හරි ගිහිල්ලා නැද්ද කොහෙද කියලා දඹල ගහලා යනවා යන්නේ. ඉතින් ඒ විදිහේ දෙයක් අපිට දකින්න පුළුවන්. එතකොට ඔය නිකන් සමතකාරයෝ කියලා තමයි ඔය කට්ටිය වඳුරන්නේ නිකන්. හරිද? හැබැයි මේගොල්ලෝ දිහා බැලුවොත් මේගොල්ලෝ අර වෙනදාට වැඩිය දැඩි මානකින් කටයුතු කරනවා. ඒක තමයි යථාර්ථය. හරිද? බුදුවරයෙක් හම්බුණත් සමහර විට ඒ බුදුවරයාවත් ප්‍රතික්ෂේප කරන්න ඉඩ තියෙනවා මේ වගේ පිරිස්. මොකද එහෙම නම්‍යශීලී බවක්, එහෙම විවෘත බවක් නැහැ. ඒ වෙනුවට නන්න අර ගතා වූ මොකද්ද එකක් ස්ථාවර කරගෙන දැඩි කරගෙන හටියුතු කරනවා. ඉතින් ඔය අනිශ්චිත කියලා කිව්වට මොකද සෑහෙන නිශ්චිත වෙලා තමයි ඉන්නේ. හරි. චාරියාව පොඩ්ඩක් බලන්න ඕනේ. පොඩ්ඩක් ආශ්‍රය කරලා බලන්න ඕනේ. දුරින් නෙමෙයි මං කියන්නේ. සූම් වලින් හරියන්නේ නැහැ. ලඟ වෙලා ආශ්‍රය කරලා බලන්න ඕනේ. දවස් දෙක තුනක් ගැටිලා බලන්න ඕනේ. කාලයක් ඉඳලා බලන්න ඕනේ. එතකොට තේරෙනවා මොන අනිශ්චිතෝ කියලා කිව්වට මොකද හොඳට නිශ්චිත වෙලා තමයි ඉන්නේ. හරිද? අර හැඩතලය වෙනදාට වැඩිය හොඳට නඩත්තු කරනවා. ඉතින් ඔන්න ඕක තමයි මේ බොහෝ යෝගීන්ට බාධාවක් වෙන තැන. ඒ වගේම ඔන්නෝක තමයි මේ භාග්‍යතුන් වහන්සේගෙන් පෙරාවදීදී ඒ බමුණොන්ට වැරදුණු තැන. හරිද? මේ ස්ථාවර කරා ඒක දිගට පවත්වන්න උත්සාහ ගත්තා. ඉතින් ආයෙත් සංසාරයෙන් ගැලවීමක් නැහැ. ඒක නෙමෙයි කියන්නේ. සංසාරං නාති වත්ති. මේකෙන් ආයෙ මිදිල යාමක් නැහැ. සාමාන්‍ය බෝධිසත්ව චරිතේ වුණත් ඔය ලක්ෂණ තියෙනවා. හරි ඒකනේ එච්චර කාලයක් ඇවිල්ලා 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 අන්තිමට ඕ කට්ටක් කාලා තමයි වැඩේ අහු වුනේ. දැන් ඔය අර ගටිකාර කතාවේ එහෙම එතන ඒ ජෝතිපාල කියන ඒ බ්‍රාහ්මණ තරුණයෙක් විදිහට ඉපදිලා ඉන්නේ භාග්‍යවතුන් වහන්සේ විපස්සී බුදුහාමුදුරන්ගේ කාලේ. එතකොට ඒ අවදීදී අර මේ ලොකු දැඩි ස්ථාවර මානයක් සහිතයි. හරිද? හත් පාරක්ද නම පාරක්ද ආරාධනා කරනවා. නම පාරම ප්‍රතික්ෂේප කරනවා. මොකක් කියලාද? බුදුන් දකින්න යන කතා කරාද? මොකද මේ කෙනා කියන අයියෝ මේ බුදු මහණ දැකලා වැඩක් නැහැ කියලා. හරි නම පාරක් කියනවා. මේ බෝසතාණන් වහන්සේ කෙනෙක්ද කියලා හිතන්න පුළුවන්. මේ විදිහේ කියා දෙයක් කියයිද මේ බුදු කෙනෙක් දකින්න යන එක ගැන කියලා කෙනෙක් ප්‍රශ්න කරાવી. නමුත් ඕක තමයි යථාර්ථය. අන්තිමට අර ජෝතිපාල මානවකයා මොකද කරන්නේ? මේ කේස් වලින් අල්ල ගන්නවා. එසල්ලෙන් අල්ලගෙන ඇදගෙන තමයි අරගෙන යන්නේ. එතකොට අන්න ඒ වගේ යථාර්ථයක් මේ දේ තුල තියෙනවා. ඉතින් භාවනා යෝගීන් ගාව වෙනදාට වැඩිය දරුණු විදිහට තියෙනවා කියලා කෙනෙක් හිතන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් අමුතු නඩත්තුවක් සිද්ධ කරනවා. හරි කෘතිමයි අප්පා. බැලුවාමත් නිකන් කැතයි ඒක නිකන්. ඇවිද්දත් ඇවිදින්නේ හරි කෘතිම විදිහට. තේරෙනවානේ මේ මනුස්සයා ඉන්නේ ප්‍රകൃතිය නෙමෙයි කියලා. කෙනෙක් එක්ක කතා කරන් නිකන් අර හස්ත මුද්‍රා දාගෙන තමයි කතා කරන්නේ. තේරෙන කාට තේරෙනවා මේ බොරු කරන්නේ කියලා. හැබැයි ඒක ප්‍රතිපදාවක් කියලා හිතාගෙන ඉන්නවනේ ඒගොල්ලෝ. ඒක තමයි ක්‍රමවේදී කියලා හිතාගෙන ඉන්නවනේ ඒගොල්ලෝ. නෑ ඒක නෙමෙයි ක්‍රමවේදී. ඒ වෙනුවට වැඩි වැඩියෙන් තමුන්ගේ ප්‍රകൃතිය හඳුනා ගැනීම, ප්‍රകൃතිය බාර ගැනීම තමයි ක්‍රමවේදී. නමුත් ඒ සඳහා යන්න බොහෝ බාධා එක එක්කෙනාට මතුවෙලා එන්න පුළුවන්. විශේෂයෙන් ඇඳ ගැනීමක් තමයි මේ ප්‍රතිපදාව විදිහට හඳුනගන්නේ. ඇඳගත්තාම ආයි ගලවන්න සූදානම් නැති විදිහටම ඇඳ ගන්නවා කට්ටිය. එක දිගට පවත්වන්න උත්සාහ ගන්නවා. හරිද? ඉතින් අපරාදේ අර ලැබිච්ච අවස්ථාව එහෙම අමතක කරලා දානවා. එහෙම ප්‍රතික්ෂේප කරන මොකක් නිසාද? මෙන්න මේ හැඩතලයක් ස්ථාවර කිරීම නිසා. නමුත් විපස්සනාවක් දිහාවට මේක හැරුණොත් ඒකට පෙරපින් තියෙන්නත් ඕනේ කියලා කියන්න වෙනවා අපිට. මොකද හැම කෙනාට මේක ගෝචර නැහැ. හැම කෙනාට මේක බාරගන්න සුදුසු මානසිකත්වයක් නැහැ. හැබැයි විපස්සනාවක් දිහාවට හැරුණොත් ඒකේ තියෙන ක්‍රමවේදේ තමයි අන්න සාමාන්‍යයෙන් අපි කියන්නේ මොකද්ද? බොහොම ස්ථාවර කරන්න හදපු භාවනාවම අවුලක් වියවුලක් දිහාවට හැරෙනවා. හරි? ඒ අවුල වියවුල තමයි විපස්සනාවේදී මතුවලා එන ප්‍රධානම දේ. පවත්වපු හුස්ම දැන් විකාර වෙලා යනවා. හරිද? ඉතිවිලි ඇවිල්ලා කය ඇවිල්ලා අවධානය අර විදිහට තියාගන්න බැරුව යනවා. ඇඟ කඩාගෙන වැටෙනවා, බෙල්ල කඩාගෙන වැටෙනවා. ඔන්න ඔය විදිහට මේ ඉරියව්ව පවත්වන්න බැරුව යනවා. ඔන්න ඔය ආකාරයට මේ ස්ථාවර කරන්න හදපු දේම අනිත් පැත්තට කැරකීමක් තමයි ඔය විපස්සනාවට හැරෙනකොට වෙන්නේ. ඒකට සාදර වෙන්නේ නෑ බොහෝ දෙනෙක්. මේ කෙනා මේක දමලා ගහලා නැගිටලා ගිහිල්ලා ඕපි එකක් හරි බීලා ඇවිල්ලා බලනවා හරියයිද කියලා. වෙන භාවනා මධ්‍යස්ථානයකට හරි ගිහිල්ලා බලනවා හරියයිද කියලා. වෙන ගුරුවරයෙක් හරි වහගෙන ගිහිල්ලා බලනවා හරියයිද කියලා. බාර ගන්න කැමති නෑ මේක. හැබැයි අපි හිතමු යම් කිසි ආකාරයක පෙරපින් ඇති කෙනෙක් නම් මේ හැරෙනකොට මේ වෙනස වෙනකොට ඒකට සාදර වෙන්නේ තැනැත්තට පුළුවන්. ඒ තැනැත්ත තේරුම් ගන්නවා අන්න වෙනදාට ස්ථාවර කිරීමක් පුහුණු කරා වගේම මේ වියවුල අවුල තමයි නියම භාවනාව කියලා. ඕක සාමාන්‍ය වචනයෙන් හඳුන්වන්නේ කෙඔස්. අර විදිහට මේ නිකන් වියවුලක් මතුවෙලා එනවා. හරිද? මේ වියවුල තුල තමයි මේ වැඩේ වෙන්නේ. වියවුල තුල තමයි නියම භාවනාව තියෙන්නේ. හරි? ඒක හැබැයි බාරගන්න සුදානන්ද, ඒක බාර ගැනීම සඳහා අපේ මනස සූදානන්ද කියන රසය තියෙනවා. හරි? ඒක එකපාරක් නෙමෙයි, ක්‍රමානුකූලවනේ ඔක එන්නේ. ඒ ක්‍රමානුකූල වෙනකොට ඒ සඳහා විවෘත මනසක් අපි ළඟ තියේවිද? ඒක තමයි ප්‍රශ්නේ. හරිද? අර පෙරපින් ඇති කෙනෙක්ට අපි කියනවා තියෙනවා තියෙනවා ඒ හැකියාව යාට දිනු කරගන්න පුළුවන්. හරි, අන්න අර වියවුල බාරගත්තොත්, වියවුලට සාදර වුණොත්, අන්න ඒ හරහා යාම තුල ඇත්තටම මෙන්න මේ සංසාරේ ඉක්මොල යනවා කියන, එහෙම නැත්නම් මේ මානය හැඩතල ඉක්මොල යනවා කියන ප්‍රතිපදාව දියුණු වෙනවා. දැන් ඔය ෆෙඩ්‍රික් නීචේ, නීචේගේ යම්කිසි කෝට් එකක් එහෙම නැත්නම් ප්‍රකාශයක් තියෙනවා. ඒක කියන්නේ මේ 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 කෙඔස් ගැන තමයි. මේ මේ you need chaos in order to give birth to a dancing star. dancing star කියවහම නිකන් කියන්නේ අපි හිතමුකෝ නිවන කියලා, එහෙම නැත්නම් යම්කිසි ආශ්චර්යයක් කියලා. හරිද? මේ chaos ඕනේ කියනවා, මේ වියවුල ඕනේ කියන මොකක් සඳහාද? මේ dancing star එකකට උප්පත්තියක් දෙන්න. හරි? ඒ කියන්නේ විපස්සනාව වැඩෙන්න, එහෙම නැත්නම් විපස්සනා ඥානයක් මතුවෙන්න, එහෙම නැත්නම් නිවන් දකින්න මේ කෙඔස් තමයි ඕන වෙන්නේ. මේ කෙඔස් වලට සාදර වෙන්න වෙනවා. ඒකට සාදර නොවි ඔච්චර දැඟලුවත්, ඔච්චර ස්ථාවර කරන්න උත්සාහ ගත්තත් අර ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. ඒ මොකද? අන්න හේතුව මොකද්ද? අන්න අර නඩත්තුව. නඩත්තුව තමයි දිගට දිගට පුරුදු කරේ. නඩත්තුවම දිගට තියාගෙන යන්න උත්සාහ ගන්නවා. නෑ. නමුත් විපස්සනාවක් දිහාට හැරෙනවා නම්, පෙරපින් තියනවා නම්, ඒ කෙනාට පුළුවන් වේවි මෙන්න මේ අවුල වියවුල පිළිබඳ සාදර වෙන්න. ඒ අවුල වියවුල භාවනාවේදී මතුවලා එනවා. එදිනෙදා ජීවිතවලදීත් මතුවලා එනවා. ගොඩක් දෙනෙක් ප්‍රශ්න කරනවා, සැක කරනවා, මේ හරිද කියලා. නිකන් ඔටිස්ටික් ගතිය මතුවලා එනවා. වෙනදාට හොඳට ක්‍රමානුකූලව අවධානය තියන්න පුළුවන්, ක්‍රමානුකූලව වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්, නියම හැඩතලයක් පවත්වන්න පුළුවන්. දැන් මොකක්වත් කරන්න බෑ කියලා චෝදනා නගනවා. හරි, නිකන් හැඩතලෙත් එහෙම මෙහෙ වෙලා විකෘති වෙලා යනවා. මොන හැඩතලෙද කියලා හොයාගන්න බෑ. අන්න අර කී වෙනස තමයි මේ සිද්ධ වෙන්නේ. මේ නඩත්තුව නැති වෙලා යනවා. ඉඳ නත්තු නැති වෙලා යනකොට ඒක නිකන් අපිට කරප්පන් එන ස්වභාවයක් ඒ තුළ තියෙනවා. ඇලර්ජීස් කරප්පන් එනවා. මේක මෙහෙම වෙන්න පුළුවන්ද, මේ මේ විදිහට අස්ථාවර වෙන්න පුළුවන්ද කියලා කෙනෙක් ප්‍රශ්න කරනවා. නමුත් නියම භවනාව පටන් ගන්නේ ඔන්න ඔය ඔය වියවුලත් එක්ක තමයි. උස්ම වෙනස් වේගනේ යනවා කියන්නේ ඔන්න වියවුල සඳහා ආරම්භය තමයි ඔය තියෙන්නේ. ඉරියව් පවත්වන්න බැරි වෙලා යනවා කියන්නේම වියවුලේ ආරම්භය තමයි ඔය තියෙන්නේ. අර විදිහට ක්‍රමානුකූල භාවනාව විවිධ දේවල් ඇවිල්ලා වහහෙලා ගන්නවා කියන්නේ ඔය වියවුලේ ආරම්භය තමයි ඔය තියෙන්නේ. ඒක සඳහා සාදර වෙන්න, සාදර වුණොත් දවසක අර නීචේ කියනවා වගේ අන්න dancing star එකකට උපතක්. dancing star එකක් වදන්න පුළුවන්. ඒ වැඩිම සඳහා යන ගමන පටන් ගන්න යන අර විදිහේ වියවුලක් සමගින් ඒකට සාදර වුණොත් ඔන්න තේරෙනවා මේක එක එක හැඩතල අරගෙන 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 යන්න පටන් ගන්නවා. හරිද? තමුන් තුලත් තේරෙනවා මේ විවිධ හැඩතල ගැනීමක් මතුවලා එනවා. මේ ස්ථාවරව එක දෙයක් පවත්වන්න ඕනේ නැහැ. එහෙම අවශ්‍ය නැහැ. ඒ වෙනුවට අන්න ඒ ඒ අවස්ථාවට සුදුසු විදිහට ප්‍රතික්‍රියා දක්වනවා. ඒ ඒ කෙනාට සුදුසු විදිහට කතා බහ කරනවා. මේ මිනිසුන් රවට්ටලා දෙයක් ගන්නවත්, මේ තමුන්ගේ මොකක් හරි වාසියක් අරගන්නවත් එහෙම දෙයකින් නෙමෙයි. සාමාන්‍ය ඉතින් දැන් කෙනෙක් ඇවිල්ලා මොකක් හරි කියනවා. දැන් අපි හිතමුකෝ මෙන්න දෙදිනක් අතර ප්‍රශ්නයක් වෙනවා. හරිද? කෙනෙක් ඇවිල්ලා අපිට මොකක් හරි එයාගේ පැත්ත කියනවා. බලන්නකෝ ස්වාමීන් වහන්සේ, මෙයා මට මෙන්න මෙහෙම මෙහෙම දෙයක් කිව්වානේ, මෙහෙම මෙහෙම කරානේ බලන්න කියලා. ඔන්න එයාගේ පැත්ත කියනවා. ඉතින් කිව්වහම ඉතින් හරිනේ, ඇත්ත තමයි නේද? එතකොට ඉතින් එයා කියන තොරතුරු අනුව එයත් එක්ක කතා බහ කරන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න වලියේ අනිත් පැත්ත එනවා. හරිද? අනිත් කෙනා ඇවිල්ලා කියනවා, බලන්නකෝ ස්වාමීන් වහන්සේ, මෙයා මෙන්න මෙහෙමයි 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 කියලා ඔන්න එයාගේ පැත්ත කියනවා. ඉතින් ඒකත් බැලුවාම හරිනේ. ඉතින් එයාටත් අනුව අන්න ඒකත් හරි. එයාටත් අනුව යාටත් මුන් මොනවා හරි ටිකක් කිව්ව හැකි. දැන් මේ මගේ මතවාදයක් ඕනේද මේ දෙන්නට? එහෙම එකක් අවශ්‍ය නැහැ. හරිද? ඊට පස්සේ දෙදෙනා හම්බ වෙලා කොහොම හරි කතා කර කර ඉන්නකොට තේරෙනවා අන්න හාමුදුරුවෝ මට මෙහෙම කිව්වා කිව්වාම හාමුදුරුවෝ මෙහෙම කිව්වනි කියලා ඔන්න එන ප්‍රශ්නයක්. ඊට පස්සේ දෙන්නම අරගෙන කඩු පොළු අරගෙන එනවා. ඔබ වහන්සේ මෙයාට මෙහෙම කියලා තියෙනවා මට මෙහෙම කිව්වයි කියලා ඔන්න ප්‍රශ්නයක්. ඉතින් ඕක තමයි යථාර්ථය. එහෙම ස්ථාවර හැඩතලයක් පවත්වන්න අවශ්‍යතාවයක් උනන්දුවක් නැහැ. අර නසරුදීන්ගේ නඩු තීන්දුව වගේ තමයි. ඒකත් හරි ගොහම හරි. මේකත් හරි ගොහම ඒකත් හරි. දෙකම හරියන්නේ ඉතින් නැහැ නේ ස්වාමීනි කිව්වහම ඇත්ත තමයි ඒකත් හරි. හරි. අර කෙනා මේ ස්ථිරව මෙහෙම තමුන්ගේ හැඩතලයක් නඩත්තු කළ යුතුද? ඒ කෙනා මේ සඳහා මතවාදයක් දැරිය යුතුද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. එහෙම දරන්න නැත්නම් එහෙම හැඩතලයක් නඩත්තු කරන්න නැත්නම් මේ ගමන හරිම ස්මූත්. හැබැයි ඒක අපි දරන්න සූදානම්ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ගොඩ දෙනෙක් ඔපෙන් බලාපොරොත්තු වෙන ඔපිනියන් එකක් මා තමුන්ට අයිති ඔපිනියන් එකක් තියෙන්න ඕනේ. තමුන්ගේ හැඩතලයක් තියෙන්න ඕනේ. ඕක තමයි මේ සමාජෙන් ඉල්ලන්නේ. රැකියාවක් කරනවා කියන්නේ අනිවාර්යෙන් ඕක තමයි ඉල්ලන්නේ. හරි? ප්‍රසාදයක් බැනගත්තා කියන්නේ ඕක තමයි ඉල්ලන්නේ. මොකද්ද ඔයාගේ අදහස මේක ගැන කියලා අහනවා. හරිද? ඒක කිව්වේ නැත්තම් ඉවරයි. හරි? ඉතින් ඔන්න ඔය කියන නඩත්තුව සාමාන්‍ය ලෝකෙින් අපිත් එක්ක බලාපොරොත්තු වෙනවා. නමුත් අපි හිතමු අර විදිහේ භාවනාවක් පුහුණුවක් කරන කෙනෙක් අර විදිහේ තමුන්ගේ හැඩතලය විනාශ කරපු කෙනෙක් එයා එක ගනුදෙනු කරනකොට අන්න එයා හරිම නිකන් නම්‍යශීලී. එතකොට කෙනෙක් එක්ක ගනුදෙනු කරනකොට එයාට හිතෙනවා හරිම නම්‍යශීලී මම කියන දේ ඔක්කොම අහගෙන ඉඳියා මේ මගේ අදහස් වලටම හොඳට ඉඩ දුන්නා කියලා. ඊට පස්සේ තව කෙනෙක් එක්ක ගනුදෙනු කරාම එයාටත් හිතනවා එයාගේ අදහස් වලට ඔක්කොටම ඉඩ දුන්නා. හරි නම්‍යශීලී කියලා. ඉතින් මේ අදහස් දෙක නොගැලපෙන්න පුළුවන්. හරි මේ තැනැත්තා හරි චපලයි කියලා හිතෙන්න පුළුවන්. මේ මනුස්සයා හරි කට්ට කෛරාටිකේද්දෝ කියලා සැක කරන්න පුළුවන්. නෑ අර ඒ ඒ අවස්ථාවලට ඒ ඒ විදිහට කටයුතු කරා. අන්තිමට බලනකොට නිකන් එයා නිකන් අර අර මිරර් සින්ඩ්‍රෝම් වගේ තමයි නේද? නිකන් දර්පණයක් වගේ තමයි. ඔය ඔය අපේ ඔෆිස් එකේ ඉස්සර ඉන්දියාවේ මිරර් සින්ඩ්‍රෝම් කියන එවුන්. හරිද? ඒක මේ 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 කියන කතාවට අදාළ එකක් නෙමෙයි. ඔය මිරර් සින්ඩ්‍රෝම් කියලා වෙනම ලෙඩකුත් තියෙනවා. හරිද? ඒකේ තියෙන දේ තමයි එයාට එයාගේ මතවාදයක් නැහැ. ඒ වෙනුවට අර ඉස්සරහ ඉන්න කෙනාගේ මතවාදේ අරගන්නවා වගේ අදහසක් තමයි තියෙන්නේ. මම මේ ජෝක් එකට කියන්නේ අපේ ඔෆිස් එකේ එවුන්ටත් තියුණා කියලා. මොකද අයිතිකාරය ඇවිල්ලා මොනවා හරි කිව්වොත් අරුන් ඔක්කොම කියන මතවාදේ ඒක තමයි. හරි වේවා වැරදි වේවා අදාල නැහැ. උන් ඔක්කොම ඒක ගන්නවා. අරගෙන කියනවා මේ මෙහෙමනේ මල්ලි මල්ලි මේ විදිහට තමයි මල්ලි ඔය වැඩේ වෙන්න ඕනේ. හරි. මේ මල්ලි දැන් යාගේ වගේ ඇවිල්ලා කියනවා. මේ අර 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 යගෙන් කුලියට ගත්ත අදහස තමයි ඇවිල්ලා මේ කියන්නේ. ලොක්කා මොන විදිහ අදහසක් ගත්තාද ඒකට අනුව අරුන්ගේ ඔක්කොම කියම අදහස් ටික වෙනස් වෙනවා. මේක තමයි මල්ලි වැඩේ. මෙන්න මේ විදිහට තමයි මල්ලි වෙන්න ඕනේ. මල්ලියෝ අපි මල්ලි මේක අවුරුදු 30 30 කරනවානේ මල්ලි. මීට වැඩිය හොඳ විදියක් නැහැ මල්ලි කියලා කියනවා. ඉතින් අපි දැන් එහෙමයි අයියේ කියලා සැලියුට් එක ගහලා ඉතින් වෙන එකක් ගිහිල්ලා කරනවා. ඊට පස්සේ අයිලොබ්බ කියනවා මල්ලි ඔයගොල්ලෝ මාර වැඩනේ මල්ලි කරන්නේ. මේ අපි කියපු ඒවා නෙමෙයිනේ මල්ලි කරලා තියෙන්නේ. ඔව් පුදුම ජොලියක් ගාති උනා ඒකේ. ආයේ හිතා ගන්න බෑ. හරි. අර ලොක්කගේ මතවාදය තමයි ඒගොල්ලන්ගේ මතවාදය. ලොක්කා දවසක එකක් කියනවා බහුදාට ඇවිල්ලා තව එකක් කියනවා. මූ අද දවසේ මේක කී කියනවා පහුදාට ඇවිල්ලා තව එකක් වෙන එකක් අලුත් එකක් කියනවා. ඉතින් ඒ විදිහේ මිරර් සින්ඩ්‍රෝම් එකක්ද දන්නේ නැහැ මම මේ කියන එක. කෙසේ නමුත් අපි හිතමු මේ කෙනාට තමුන්ගේ සොයන් වූ අදහසක් හැඩතලයක් නැහැ. හරි. ඒ කෙනා හැම වෙලෙම කරන්නේ නිකන් අර දර්පණයක් වගේ. අර එයා එක ගනුදෙනු කරනවා. හරි. එයා එක ගනුදෙනු කරනකොට එයාගේ යම් හැඩතලයක් තියෙනවාද ඒකම තමයි අරයා නිරූපණය කරන්නේ. ආයේ වෙනම අදහසක් වෙනම මතවාදයක් නැහැ. හරි. ඉතින් ඒක නිකන් හරි අමුතුයි. නමුත් ඒ වගේ පුද්ගලයෙක් ගනුදෙනු කරනකොට අර කෙනාට උනත් අර තමුන්ගේම self reflection එකක් සඳහා ඉඩකඩක් ලැබෙන්න පුළුවන්. සාමාන්‍ය භාග්‍යතුන් වහන්සේගේ ස්වභාවය තමයි ඕක. හරි. බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගිහාම මේ බුදුන් පේනව වෙනුවට එයාට පේන්නේ මේ තමුන්ගේම රිෆ්ලෙක්ෂන් එකක්. තමුන්ගේම ප්‍රතිබිම්බයක් හැදෙන්නේ. ඒකම තමයි අර රියලයිසේෂන් සඳහා හේතුව. මේ නිවන් දකින්න හේතු වෙන්නේ ඒක. මොකද්ද? මේ මගෙම පිළිඹුවක් තමයි පේනවා. මේ ලිටරලි ගන්න එපා ඈ. මේ භෞතික පිළිඹුවක් ගැන නෙමෙයි කියන්නේ. අර ගනුදෙනු කරනකොට එයාට පේන්නේ මේ කණ්ණාඩියක් වීමක් තමයි සිද්ධ වෙන්නේ. එයාට එයාගෙම හැඩතල පේන්නේ. මොකට හොඳ උදාහරණයක් තමයි අර මේ කවුද උරුවෙල කාශ්‍යප. උරුවෙල කාශ්‍යප එක ගනුදෙනු කරනකොට දැඩි මානයක් සහිත කෙනෙක්, ලොකු පිරිසකගේ ඝනාචාර්ය කෙනෙක්. එතකොට බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා මම තමයි බුදුන්, මම මේ මෙහෙම කරා කියලා කියන්නේ නැහැ. ඒ වෙනුවට හරිම භයපක්ෂපාතීව ගිහිල්ලා, හරිම අහිංසක විදියට ගිහිල්ලා කියනවා මට මේ පොඩ්ඩක් මේ රාත්‍රියකට නවාතැන් ගන්න පුළුවන්. ඔන්න ඕකයි ආරම්භය. ඔහොම තමයි ඇතුළට රිංග ගන්න. ඉතින් අර සිදුවීම් මං හිතන්නේ ඔය ඕක තියෙන්නේ ඔය විනය පොතේ ඔය උරුවෙල කාශ්‍යප කතා ටික කියවලා බලන්න පුළුවන්. පුදුම ආකර්ෂණයක්. පුදුම ලස්සනයි. හරි? ඔය සූත්‍ර දේශනා වලට වැඩිය හරි ලස්සනයි. ඒ සූත්‍ර තමයි ඒ වුණාට එතන විනය පොතේ නෙලියවිලා තියෙන්නේ. එතකොට පිළියෙලට එක 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 සිදුවීම එකින් එක දිග අරගෙන යනවා. ඔච්චර ලස්සනද කියනවා නම් මම කාලය තිස්සේ ওই ටික බණ ටිකේ ගිහින්දියා. එකින් එක ගාතාවෙන් ගාතාව ඒ මුල් අවදී කතන්දර ටික ඔක්කොම විනය පොතේ ෆේලියර් තියෙනවා. අනුපිළිවෙලට තියෙනවා. එතකොට ওই උරුවෙල් කාශ්‍යප ඒ සිදුවීම් වල බලන්න පුළුවන් මේ හැම එකේදීම මේ බුදුරජාණන් වහන්සේ මේ තමුන් බුදු කියලා කියනටත් වඩා මෙයාට නිකන් මේ දර්පණයක් තමයි වෙන්නේ. සෙල්ෆ් රිෆ්ලෙක්ෂන් එකක්. එයා හිතනවා මේ මම තමයි රහත්. මම වගේ රහතෙක් නැහැ. හරි, ඕක තමයි එයා ඇතුලේ වැඩ කරන්නේ. ඒතර මම මේ දැන් අපි ළඟ උනත් තියෙනවනේ ඕක. මේ රහත් වෙලා කියනවා නෙමෙයි. ඒ වුණාට හැම වෙලේම අපි තුල යනවා මොකද්ද ඔය එකක්? මොකද්ද? මම වගේ නම් රහතෙක් නොවේ කියලා. ඒක එන්නේ කොහොමද? මෙයා මේ මොන කියන දේ නම් ඇත්ත තමයි. හැබැයි ඉතින් මං වගේ මේක තේරෙන්නේ නැහැනේ මෙයාට. හරි, මේ මනුස්සයා මේ මුණ දුන්න විදිය නම් හොඳ තමයි. හැබැයි මං වගේ මේක අඳුරගත්තේ නැහැනේ මෙයා. ඔන්න වගේ එකක් අපි තුලත් තියෙනවානේ. ඕක තමයි කියන්නේ මොකද්ද? මෙයා හොඳ දක්ෂයෙක් තමයි. හැබැයි මම වගේ රහතෙක් නෙමෙයි කියනවා. තනි කරම අර මාන්නේ වැඩ කරන්නේ මේ බුදුහාමුදුරු ඉස්සරහා. බුදුහාමුදුරු ඉස්සරහා මේ මහා ශ්‍රමණයා කියලා තමයි උරුවෙල කාශ්‍යප හඳුන්වන්නේ. මේ මහා ශ්‍රමණයා හොඳ 이르දී ඇති කෙනෙක්. දැන් මම වගේ රහතෙක් නෙමෙයි කියනවා. හරි. ඔය කාගා ළඟත් තියෙන්නේ ඕක තමයි. හරි. කාත් එක ගනුදෙනු කරත් එයාගේ ඇතුළත යන්නේ මොකද්ද? මේ මනුස්සයා කියන දේ හරි තමයි. හැබැයි මම වගේ රහතෙක් නෙමෙයි. මේ මනුස්සයා කියන මේ සිදුවීම හරි තමයි. හැබැයි මං වගේ මේක තේරුම් ගත්තේ නැහැ. හරි, මේ හාමුදුරුවෝ බණට කිව්වා තමයි. හැබැයි මට තමයි හරියටම තේරුනේ. ඔන්න ඕක තමයි ඇතුලේ යන්නේ. හරි, අපිටත් තියෙන උරුවෙල කාශ්‍යපගේ ලෙඩේම තමයි. එතකොට බුදුරජාණන් වහන්සේ බොහෝම අහිංසක විදියට ප්‍රමාණිකූලව මේ සිදුවීම් බර ගණනක්, ඒ පොතේ අන්තිමට සඳහන් වෙනවා මෙන්න මෙච්චර සිදුවීම් ගණනක් වුණා කියලා අවසානයේ. හරිද? උරුවෙල කාශ්‍යප එක්ක විතරක්. එතකොට මාස ගණනක් එතන ඉඳලා තියෙනවා. මොකක් සඳහාද මේ මම බුදු වුණා කියන නෙමෙයි. ඒ වෙනුවට අර වෙන වෙන අවස්ථාවේ උරුවෙල කාශ්‍යපට නිකන් දර්පණයක් වගේ එයා තුළ තමයි සෙල්ෆ් රිෆ්ලෙක්ෂන් එක යන්නේ. ආයේ මේ බුදුරජාණන් වහන්සේ මුකුත් කියලා නැහැ. හරි, එයාම කල්පනා කරනවා මේ හරි දක්ෂයි තමයි බැලුවාම. හැබැයි මම වගේ රහතෙක් නෙමෙයි. මේ හරි බලගතුයි මේ මිනිස්සයා දැල්වහම. හැබැයි මම වගේ රහතෙක් නෙමෙයි. මේ කියන දේවල් හොඳට තේරනවා බැලුවාම. හැබැයි මම වගේ රහතෙක් නෙමෙයි. ඕක තමයි යන්නේ නැවත නැවත. ඕක තමයි ගිහිල්ලා අන්තිමට මොකද වෙන්නේ? අන්තිමට පත්තු වෙනවා. මොකද්ද තේරෙනවා? මේ මම මොකෙද්ද? මේ ඉදිරියේ ඉන්න පුද්ගලයා දිහා බැලුවාම මෙච්චර දවසක් තමුන්ටම දර්පණයක් වෙච්ච භාග්‍යතුන් වහන්සේව දකිනවා. හරි, කණ්ණාඩියක් ඇල්ලුවා වගේ. අන්න තමුන්ගේම ඉස්සරහා ඉඳගෙන මේ මාස ගණනක් පුරාවට දර්පණයක් වුණා. අන්න යම් කිසි දවසක තේරුම් ගන්න හැකියාවක් අවස්ථාවක් ලැබුණා මේ උරුවෙල කාශ්‍යපටත්. අන්න ඒ වගේ දෙයක් තමයි සාමාන්‍යයෙන් ඔය බුදු කෙනෙක් රහතෙක් එක්ක ගනුදෙනු කරනකොට එයාගේ විශේෂිත වූ මතවාදයක් හැඩතලයක් කියල එකක් අඳුනගන්න බෑ. බැලූ බැල්මට නිකන් තියෙනවාගේ පේනවා. නමුත් ගොඩක් වෙලාවට එන්නේ මොකද්ද? අර තැනැත්තාට අනුව දර්පණයක් වීමක්, ඒ තැනැත්තා අනුව හැඩතල ගැනීමක් තමයි ඒ කෙනා ළඟ තියෙන්නේ. එයා ස්ථිර හැඩතලයක් කියලා පැවැත්තුවා කියලා වෙන්නේ නැහැ. එයා එක්ක කතා බහ කරලා අපි සමහර වෙලාවට විසඳුම් වලට එනවා. මේක මෙහෙම කරොත් හොඳයි කියලා විසඳ ගන්නවා. මේ ප්‍රශ්නේ මෙහෙම මුහුණ දුන්නොත් හොඳයි කියලා විසඳ ගන්නවා. හැබැයි අන්තිමට කතා කරලා බැලුවොත් එයාගේ මතවාදයකටත් වැඩිය මේ අපි තුලම තියෙන විසඳුමක් මතු කරලා දුන්නා වගේ. හරි. ඒ විසඳුම වෙනදාට වැඩිය සාර්ථක විසඳුමක් වෙන්නත් පුළුවන්. ඒ අදාළ ප්‍රශ්නෙට සුවිශේෂී වූ විසඳුමක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒක ආවේ කොහෙන්ද කියලා බැලුවාම අරයාගෙන් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ, තමුන් තුලින්ම තමයි ඇවිල්ලා තියෙන්නේ. මොකක් නිසාද? අන්න අර දර්පණයක් වීම හරහා. ඔන්න ඔය කියන සරලත්වය, ඔන්න ඔය කියන වෙනස අපි තුල ඇති කරගන්න පුළුවන් නම් ඒක තමයි මෙන්න මේ කියන නම්‍යශීලී ස්වභාවය. ඒ නම්‍යශීලී ගතිය ලෝක සම්මතයට අනුව නම් ඇප්‍රූව් වෙන එකක් නෑ, අගය කරන එකක් නෑ. නමුත් විපස්සනාවක තියෙන්නේ ඔය දේම තමයි. ස්ථිර හැඩතලයක් ගත්තනේ, ස්ථිර මතවාදයක් ගත්තනේ, ඒකට අනුව කොක්කක් වදිනවා. ලෝකෙ අගය නොකරත් අන්න විවේකයක් නිවනක් ලං කරගන්නවා නම් ඔන්න ඔය විචල්ය, ඔන්න ඔය නම්‍යශීලී ස්වභාවය අපි ළඟ ඇති කරගත යුතුයි. ඒකත් අන්න භාවනාවක එක ක්‍රමානුකූලව තමුන් ළඟ ඇති වෙනවා. ඒක අගය කරන්න පටන් ගත්තට පස්සේ ඒක තුල අමුතුම ජොලියක් තියෙනවා. අර මගේම වූ මතවාදයක් නඩත්තු කරනවට වැඩිය මේ සිදුවීමට අදාළව කොහොමද මතවාදයක් පෙන්නුම් කරවන්නේ, මේ හමු වෙන පුද්ගලයාට අනුව කොහොමද අදහසක් දක්වන්නේ, ඒක හිතලා කරනවටත් වැඩිය අර අවස්ථාවට බඳ වෙලා යාමක්, මේ පුද්ගලයාට මුසු වෙලා යාමක් ඒ තුල තියෙනවා. අන්න ඒ වගේ පැවැත්මක් හදාගත්තොත් අපිට තේරෙනවා කාත් එක ගනුදෙනු කරත් මොන සිදුවීම සිද්ධ වුණත් නිකන් ප්‍රතිවිරෝධයක් කියලා එකක් නැහැ. මේ වෙනුවට අර සිදුවීමට අනුව හැඩතලයක් ගත්තා, පුද්ගලයාට අනුව හැඩතලයක් ගත්තා. ඒතන ඒ විදිහට ගනුදෙනු කරා. රාන්දරේ වගේ තමයි නේද බැලුවාම. එහෙම නැත්නම් අද කාලේ ඔය පැත්තට බරව හොඳට දකින්න තියෙන චරිතයක් තමයි ඔය ඇමරිකාවේ අලුත් ජනාධිපති. හිතා ගන්න බැරි දේවල් කරනවා. හරි. මෙච්චර කාලයක් දැන් ඇමරිකාවනේ ඔය යුක්‍රේන යුද්ධය ඇදගෙන ගිහී ඒගොල්ලෝනේ ප්‍රමුඛ උනේ. දැන් මේ පහුගිය දවසක UN එකේ මොකද්ද වෝට් එකකදී රුසියාවයි ඉරානයේ ඊට පස්සේ උතුරු කොරියාවයි ඒ තුනත් එක්ක එකතු වෙලා යුක්‍රේනට එරෙහිව ඇමරිකාවත් ඡන්දෙ දීලා. ඒ හිතා ගන්නවත් බැරි ජෝක් එකක් නේ ඒක. හරි. අර මුළු පද්ධතියම මැරෙන්න හදනවා, නැහින්න හදනවා. මේ මොකද්ද මේ උනේ? මේ උතුරු කොරියාව එක කොහොමද අපි ඡන්දෙ දුන්නේ? මේ ඉරාන එක කොහොමද අපි ඡන්දෙ දුන්නේ? මේ රුසියාව පැත්තට කොහොමද අපි ඡන්දෙ දුන්නේ කියලා බලනවා. අන්තිමට අනිත්‍යෝ ටික ඔක්කොම අනාතනාත වෙලා. හරි. හරි සෝක්. ඊට පස්සේ දැන් පුටින්ටනේ මෙච්චර කාලයක් ඇමරිකාවේ ජනාධිපති බැන බැන ඉඳියේ. දැන් ඔන්න මේ ට්‍රම්ප් ඇවිල්ලා අරුවට බයිනවා රුසියේ මේ යුක්‍රේනයේ ජනාධිපතිට. දැන් පුටින්ටනේ මේ දවසක් මෙච්චර කාලයක් ඩික්ටේටර් කෙනෙක් කිය චෝදනා කර ඉඳියේ. ට්‍රම්ප් ඇවිල්ලා කියනවා මේ යුක්‍රේන ජනාධිපති තමයි ඩික්ටේටර්. මේ කෝට් එකක් ඇඳගෙන සූට් එකක් ඇඳගෙන මූට එන්න බෑ, ආමිකාරයෙක් වගේ මෙන්න මේ ටී ෂර්ට් එකක් ගහගෙන මේක අයිනවයි කියලා ඌ තමයි ඩික්ටේටර් කියලා ඌට බයිනවා. හරිද? ඒක තමයි වැඩේ. ඊට පස්සේ කාලෙක දවල් සතියකට හමාරකට පස්සේ මාධ්‍යෙන් අහනවා ඔබතුමා මේ ඇයි මේ යුක්‍රේන ජනාධිපතිට ඩික්ටේටර් කෙනෙක් කියලා බැන්නේ, ඒකාධිපතියෙක් කියලා බැන්නේ ඇයි කියලා. අනේ මං එහෙම බැන්නද මට අදාහ ගන්න බෑ මං එහෙම වචනයක් කිව්ව බව. ඕක තමයි දෙන උත්තරේ. හරි. අදාහන්න බෑ කියන මං එහෙම වචනයක් කිව්වද කියලා. හරිද? අන්න අර නියම විපස්සනාවක් තියෙනවා. මම දන්නේ නිවනක් සදා හේතු වෙලා තියෙනවා කියලා කියන්න අමාරුයි. නමුත් අර මේ අවස්ථාවට අනුව හැඩතල ගන්න පුළුවන්. ලෝක මට්ටමින් ওই වගේ දෙයක් දකින්න තියෙන්නේ බොහොම කලාතුරකින්. සාමාන්‍ය ලෝක නායකයෝ කියන්නේ ඒගොල්ලෝ ස්ථිර මතවාදයක ඉන්නවනේ හැම වෙලේම. මේ පැත්තේ කට්ටිය මම තමයි මේ පක්ෂයේ නායකයා. මම කියන විදිහට තමයි මේ ඔක්කොම නේටෝ එකයි ඔක්කොම වැඩ කරන්නේ. අනේ බලනකොට අනිත් පැත්තට පැනලා නායකයා අරින් කට්ටියට වෝට් කළා. හරි, ඒ විදිහේ තීරණ ගන්න පුළුවන්ද සාමාන්‍ය මේ මුළු පද්ධතියක් රටක් විදිහට තමන්ට එරෙහි වෙන්න හේතු වෙන්න පුළුවන් තීරණ. හැබැයි අරගෙන තියෙනවානේ. මේ විදිහේ දේවල් කරලා තියෙනවානේ. ඒක ආමුතුම විපස්සනාවක් ඒ තුළ තියෙනවා. හරි. අන්න අර තමුන්ගේ හැඩතලේ ඒ අවශ්‍ය අවස්ථාවලට අනුව වෙනස් කරගන්නවා. වෙනස් කරගන්නවා. හමු වෙන පුද්ගලයා අනුව වෙනස් කරගන්නවා. සිදුවීමට අනුව වෙනස් කරගන්නවා. ඒ වෙනස් කර ගැනීම හරිම ලෝකයාට හරිම නිකන් කරප්පන් එනවා. කරප්පන් එන ගතියක් තමයි තියෙන්නේ. මේක මෙහෙම කරන්න පුළුවන්ද? මෙහෙම වෙනස් වෙන්න පුළුවන්ද? මේ විදිහේ චපල වෙන්න පුළුවන්ද කියලා. නමුත් අන්න අර විපස්සනාවක් පැත්තෙන් බැලුවොත් ඕකම තමයි අපිත් මේ හුරු කරන්න. ස්ථිරව මොනවා හරි පැවැත්වවානේ සංසාරේ කියලා හිතාගන්න. ඒක තමයි වැඩි. ඒකෙන් හින්දා බලන්න නිකන් හමු වෙන පුද්ගලයාට අනුව හැඩතලයක් ඇති කරගන්න පුළුවන්ද? වෙන සිදුවීමට අනුව හැඩතලයක් ඇති කරගන්න පුළුවන්ද? ඒක හිතලා කරනවටත් වැඩිය භාවනා නියෝගී කෙනෙක් තුල දකින්න පුළුවන්. අන්න මේ ප්‍රතිපදාව විපස්සනාවක් දිහාවට හැරෙනකොට තමන්ගේ ඒ ගුණාංග වර්ධනය වෙලා එන බව. එයාට තේරෙනවා මම මේ කෙනෙක් එක ගනුදෙනු කරා. හැබැයි එයාගේ මතවාද මිසක් මගේ අදහසක් ස්ථිරව මෙහෙමයි කියලා ප්‍රකාශ කරේ නැහැ. අරකට හුමිටි දුන්න බව නම් හැබෑව. නේද? එයාගේ නඩුවට අනුව කිව්වම ඇත්ත තමයි, ඒක හරි තමයි කියනවා. අනිත් පැත්තට නඩුව කිව්වහම කියනවා ඇත්ත තමයි, ඒකත් හරි තමයි කියනවා. දෙකම හරිද කියලා වම්? දෙකම හරියන්නේ විදියක් නැහැ නේ. ඇත්ත තමයි, ඒකත් හරි තමයි කියනවා. ඈ එහෙම නැත්නම් අර වම්බොට්ටා කතාව වගේ තමයි. වම්බොට රජ කෑමක් නේ මේ. හරි රසයි නේ වම්බොට කිව්වා. රජ කෑමක් රජතුමනි කියනවා. තුන්නොදකින් වම්බඩ කිව්වම බල්ලු කෑමක් රජතුමනි කියනවා. ඈ බොලතෝ එදා මෙහෙම ගෝ නේද, අද මෙහෙම කියනවා නේද කිව්වහම කියනවා. වම්බට්ටට නෙමෙයිනේ රජතුමනි මම වැඩ කරන්නේ. මං සේවය කියන්නේ රජාට, නැතුව වම්බටු වලට නෙමෙයි. ඔන්න ඔය කියන පරිවර්තනයේ වෙනස අපි තුල ක්‍රමානුකූලව ඇතිවිය යුතුයි. ඒක තමයි මේ ප්‍රතිවිරෝධයක් නැතුව, ඝර්ෂණයක් නැතුව මේ ලෝකයේ හැසිරෙන්න තියෙන ක්‍රමවේදය. ඒක තමයි යම් කිසි විදියක මේ අඩු ශක්තියකින් වැඩි වැඩක් කරගන්න තියෙන ක්‍රමවේදය. ඒක තමයි තමන්ගේ මානසික විවේකයක් සහනයක් රැකගෙන මේ දේවල් කරන්න තියෙන ක්‍රමවේදය. ඉතින් ඒ සඳහා උත්සාහයක් අධිෂ්ඨානයක් සඳහා අද දවසේ මේ මතක් කිරීමත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. මොහොත පින්න ස්වාමීන් වහන්ස, මගේ ෆේවරිට් ප්‍රෙසිඩන්ට් දැන් නම් ට්‍රම්ප් ස්වාමීන් වහන්ස.
නදීප් නා එහෙම චපල නෑනේ නේද?
මන් දන්නේ නෑ ස්වාමීන් වහන්ස ඒක ස්වාමීන් වහන්ස.
පුදුම ජෝක් එකක්, නිකන් කොමඩි ෂෝ එකක් වගේ. ඒක හිතා ගන්න බෑ එහෙම. ඒ කියන්නේ නිකන් ගණන් නැහැ නේ. ඩෝන්ට් කේ අනිත්‍ය මුළු රටක් විදිහට එරෙහිව නැගී හිටියත් ගණන් ගන්න නැහැ.
ඒක තමයි හිතා ගන්න බෑ. ඒ කියන්නේ අර රාජනායක මට්ටමින් එහෙම වෙන්න පුළුවන්ද කියලා.
නමුත් කරනවා. ඒක කරන්නේත් නිකන් අර නිකන් අර නිකන් වැරදිලා එහෙම නෙමෙයි. හරි ටාගට් කරලා කරන්නේ.
ටාගට් කරලා. ඔව්.
අර කතාවේ නියම වැඩි. අර රුසියාවයි, ඉරානයේ, උතුරු කොරියාවයි එකතු වෙලා වෝට් කරලා පොගි දවසක මොකක් හරි මේ යෝජනාවකට, ඒ කියන්නේ
රෙසොලූෂන් එකක්.
යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට අනිත් පැතර වෝට් කරලා. ඊට පස්සේ අරුට වයින්ව ඩික්ටේටර් කෙනෙක් කියලා.
ඒක හොඳම කතාව දවස් පස්සේ එහෙම කිව්වද කියලාත් අහනවානේ.
මං කියලා කිව්වද කියලා. I can't believe I said that, you know. මොකද එන්න විපස්සනාවක් තියෙනවා ඇත්තටම.
එහෙම සවනවා. සෝ
මෙහෙම නිකන් මේ හැඩතල වෙනස් වීම මම මේ කියන්නේ මේ අපේ දහමට අනුව මේ වංග ගතියක් සඳහාවත් මොකක්වත් සඳහා නෙමෙයි. අපි බලන්නකෝ හැඩතල නඩත්තු කරන්න ගිහිල්ලා අරගෙන තියෙන වෙහෙසක්, කරගෙන තියෙන පාඩු, මේ වෙනුවට පොඩ්ඩක් අන්න අර නම්මශීලි ගතියක් තියෙනවා නම් මං හිතන්නේ ඔච්චර පාඩු කරගන්නවත්, ඔච්චර වෙහෙසක් ගන්නවත් මේ ජීවිතේ හේතු වෙයි කියලා. ඉතින් බලමු නේද.
එහෙමයි ස්වාමීනාංශ. ස්වාමීනාංශ හොඳ කාරණයක් මතු කර අර භාවනාව පටන් ගන්න මුල් කාලේදී අර අපිට ඇති වෙනවා දැන් භාවනා කරන එක්කෙනෙක් අනිත් අයගෙන් වෙනස් වෙච්ච එක්කෙනෙක්. ඒක ඇත්තටම එනවා ස්වාමීනාංශ. මන් දන්නේ නැහැ මොන හේතුවක්ද කියලා. දැන් මගේ යාළුව හොඳට මාත් ඇතුළුව කරටි කැඩෙන්න බීපු කට්ටියෙන් ස්වාමීන් වහන්සේ. ඉතින් මම අර එක නවත්තලා වෙනකොට යාළුවන්ට විශ්වාස කරන්න මාරේ මූ ඇත්තටම මෙහෙම වුණාද? අර දැන් ඒ යාළුවෝ ටික දැන් ওই පාටි වලට ගිහිල්ලා බොනකොට දැන් මං ඒ රික්ස් ගන්නෑ කියන මේ ළඟට කියන ඒගොල්ලන්ට හිතෙන්නේ මම නිකන් මේ මවාගත්තු එකක් පෙන්වන්න හදනවා කියලා. ඉතින් මට එහෙම වුණාද කියලාත් මම දන්නේ නමුත් අර ඉතින් මම මේක කරගෙන කරගෙන යනකොට ඉබේම අර ටික අනිත් පැත්තට යන සමහර ඉන්වර්ස් රිලේෂන්ෂිප් එකක් වගේ තියෙන ඉතින් අර බෑඩ් හැබිට්ස් ටික නැති වෙලා හොඳ ටික වැඩි වෙන්න ගන්නවා.
ඔව්, තව කාලයක් යනකොට අර ගොල්ලන්ට හිතේ නිකන් බීලා තමයි ඉන්නේ කියලා.
බීලා ඉන්නේ කියලා සමහර
ඒකට යන්න පුළුවන් අන්න නියම ක්‍රමවේද තමයි. එතකොට උන්ට රෙසිස්ටන්ස් එකකුත් නැහැ නේ. යකෝ මේ මෙච්චර කාලයක් බොරු කරින් ගියා, දැන් නම් හොඳටම බොඩ බීලා වගේ තමයි කියලා බැලුම් බැලමට පේනවා. හැබැයි නොබී. ඒක අමාරුයි. ඒ ක්‍රමවේදේ. බීලාම තමයි බලන්න වෙන්නේ නේ.
එහෙමයි සරණා. බොහොමත්ම පිං ස්වාමීන් වහන්ස, අද දිනෙත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් ඉතා වටිනා ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. මේක ඉතාමත්ම ප්‍රායෝගිකයි අපේ පුහුණුවටත්, අපි කරගෙන ප්‍රතිපදාවෙත් අපිට හම්බෙන කියන්න පුළුවන් ඉතින් මයිල් ස්ටෝන්ස් කියලා ඉවරලා ප්‍රතිපදා පටන් අරගෙන දීක කාලයක් යනකොට ටිකක් ධර්ම දේශනාව සම්බන්ධව සුළු සාරාන්ත ගත කිරීමක් කරනවා සම්බන්ධ වෙච්චාගේ පහසු තකා මේ අපි අප පිළිබඳ මේ හැඩයක් ස්ථිර ෂේප් එකක් තියාගෙන ඉන්නවා. ඒකට යම් බලපෑමක් යම් ප්‍රතිවිරෝධයක් එනකොට එතන ගැටීමක් ඇති වෙනවා. ඉතින් මේ වගේ දෙයක් ඔය බුදුන් වහන්සේ කාලේත් වෙච්ච සිද්ධියක් අලලා තමයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව අද ඉදිරිපත් කරේ. බුදුන් වහන්සේ කාලේ හිටපු එම පැවිදි පිරිසක් අන් අයගේ එම අදහස් එම ප්‍රතිපදාවල් වැරදි ඒවා ඒ පිළිබඳ තර්ක කරලා ඒ පිළිබඳ වාද විවාද ඉදිරිපත් කරනවා. ඉතින් බුදුන් වහන්සේ මේක දැකලා කියනවා මෙහෙම කරන කට්ටිය මෙම සසර ගමනෙන් දිගින් දිගටම ඈත් වෙනවා, සසර ඉක්මවන්නේ නැහැ කියලා. ඉතින් මේ කියන හැඩතලය මොකක්ද? මේක අපේ තුල ඇතිවන්නේ කොහොමද? ඒ අවස්ථානුකූලව අපි ඒකට හැදගැහෙන්නේ කොහොමද? ප්‍රතිපදාවක් කරගෙන යනකොට මොන අවස්ථාවලද මේවා එන්නේ කියන කාරණා ස්වාමීන් වහන්සේ මතු කරා. යම් අවස්ථාවක අපිටත් මේක මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් එතනදි තමයි කියන්නේ හොඳ විපස්සනාවක් ඇති වෙනවා, නියම මාර්ගයට ඇති වෙනවා. ඒක ඒ පිළිබඳ සාදර බවක් ඇති කරගෙන යෑමම තමයි මේක අත්දකින්න ඒ පිළිබඳ ආසාවක් ඇති කරගෙන තියෙන හොඳම විදිහ. ඉතින් ධර්ම දේශනාව නැවතත් සමත් දෙන්න කියලා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඒ ධර්ම දේශනාව නිස්සරණ වනේ වෙබ්සයිට් එකේ, ඊළඟට මික්සෙල්ලාර්, ඊට අමතරව අපේ YouTube channel එක හරහා සමන් දෙන්න පුළුවන්. සියලු දෙනාගෙම ඉල්ලා සිටිනවා නැවතත් එම ධර්ම දේශනාවට සමන් දෙන්න කියලා. ඊළඟට තිබෙන්නේ ආදුනිකෙක් වශයෙන් මෙම ප්‍රතිපදාවට බැස ගන්න කෙනෙකුට කොහොමද මේක පටන් ගන්න කියලා උපදෙස් මාලාවක් ඉදිරිපත් කරලා තිබෙනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අනුග්‍රහය යටතේ. මෙම උපදෙස් පත්‍රිකාවම සියලු දෙනා සමග බෙදා හදා ගන්නම්. දැන් මෙම පුහුණුවක් පටන් ගන්න ආශාවක් උත්සාහයක් දරන්න හදන ආදුනිකයෙක් සඳහා වීඩියෝ පටි දෙකක් නිර්මාණය කරලා තිබෙනවා සතිමත් ඇවිදීම සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන්. මේ වීඩියෝ පටි දෙක කීපවරක් හරි නරඹලා මන අදහසක් ඇති කරගන්න කොහොමද මේක පටන් ගන්න. ඉතා විශේෂයෙන් වැදගත් තමන්ගේ එම මූලික කමටහන කියන දේ සතිමත් හිඳ ගැනීමේදී නම් ආනාපාන සතියද, උදරේ පිම්බීම හැකිලීමද, ඊළඟට ඇවිදීමේදී නම් පාදයේ ස්පර්ශයද, මේ කියන කාරණා සියල්ලක්ම මනාව පැහැදිලි කරලා තිබෙනවා මේ වීඩියෝ පටි දෙකේ. ඊළඟට වඩා වැදගත් වෙන්නේ තමන්ගේ ප්‍රායෝගික පුහුණුව. ඒ සඳහා ආරම්භයේදී දිනේ වෙන් කරගත්තු කාලයක් යොදා ගන්නවා නම් ඉතා හොඳයි. උදෑසන අවදි වීමෙන් පසු හෝ රාත්‍රී නිින්දට යෑමට ප්‍රථම ඉතාම සුළු කාලයකින් මේක පටන් ගන්න, විනාඩි 5කින් පමණ. ඉන් පසු ක්‍රමානුකූලව මෙම කාලයේදී කරන්න පුළුවන් විනාඩි 5ක්, විනාඩි 10ක්, විනාඩි 20ක් ආදී වශයෙන් සතියක් පමණ තමන්ගේ පුහුණුව කරලා පැය දෙකක පමණ කාලයක් එම සම්පූර්ණ පුහුණු කාලය ගත වීමෙන් පසු තමන්ගේ අත්දැකීම් අප වෙත ලියා එවන්න පුළුවන්. මේ අත්දැකීම් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ඉදිරිපත් කරනවා වාර්තාවක් වශයෙන් අපිට එම අත්දැකීම් එවන්න පුළුවන්. කොහොමද මේ වාර්තාව සකස් කරන්නේ? කලින් සඳහන් කර පරිදි තමන්ගේ මූලික අරමුණ මොකක්ද? මූලික කමඨහන කියලා කියනවා. ඒක මොකක්ද කියන කාරණාව මනාව සඳහන් කරන්න. ඊළඟට සතිමත් හිත ගැනීමේදී නම් කොහොමද, මොකක්ද තමන්ගේ අරමුණ? උදරේ පිම්බීම හැකිලීමද, ආනාපාන සතියද, හුස්ම රැලි කීපයක් සතිමත් වෙන්න පුළුවන් වුණාද, පිම්බීම හැකිලීම් කීපයක් සතිමත් වෙන්න පුළුවන් වුණාද, එහෙම නැහැයි කියලා දැනගත්තේ කොහොමද? අරමුණ පිට ගියා නම් ඒක දැනගත්තේ කොහොමද? නැවතත් මූලිකට අරමුණට ආවයි කියලා දැනගන්නේ කොහොමද? කොහොමද දැනගත්තේ? ආශ්වාසයකින්ද ප්‍රශ්වාසයක් දැනුණාද, පිම්බීමක් හැලුණාද, ළඟට ශරීරයේ වේදනාවක් දැනුණාද? මේ කියන කාරණා තමයි ඇතුළත් කළ යුත්තේ. ඊළඟට සතිමත් ඇවිදීමේදී නම් මොකද්ද තමන්ගේ මූලික අරමුණ? පාදයේ ස්පර්ශයේද, පාදයෙන් පාදයට ස්පර්ශය දැනීම වෙනස් වුණේ කොහොමද? ඊළඟට ශරීරයේ බර, ඊට අමතරව පියවර කීපයක් සතිමත් ඇවිදින්න පුළුවන් වුණාද කියන කාරණා ඇතුළත් කරන්න පුළුවන්. ඊළඟට පොදුවේ එදිනෙදා ජීවිතයේදී කොහොමද තමන් සතිමත් බව පුහුණු කරේ? රැකියාවේදී යම් පිහු කටයුතු කරනකොට, ගෙදර වැඩ කටයුතු කරනකොට ඒ කියන කාරණා ඇතුළත් කරලා තමන්ගේ වார்த்தාව අප වෙත එවන්න පුළුවන්. වார்த்தාව එවීමට Google Form එකක් සහ email address එකක් මෙහි සඳහන් කරලා තිබෙනවා. වඩා වැදගත් වන්නේ නොකඩවා කරගෙන යන පුහුණුව. ඉතින් එම පුහුණුව කරගෙන යෑමේදී ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවේදී සඳහන් කරපන්දි මේ පොඩි පොඩි බාධා එන්න පුළුවන්. තමන්ගේ ප්‍රතිරූපය නැතිවීමේ නැති වෙන ආකාරයක් දැනගන්න පුළුවන්. කෙවටික් ගතියක් වගේ දැනෙන්න පුළුවන්. ඉතින් මේවා තමන්ගේ පුහුණුව තුළින් එන හොඳ දේවල් කියලා ඒකට සාදර වෙන්න, තමන්ගේ පුහුණුව නොකඩවා කරගෙන යන්න. වැඩසටහන සෑම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 7 සිට 8:30 දක්වාත්, ශ්‍රී ලංකා සමාන මෙල්බන් වේලාවෙන් 11:30 සිට 2 දක්වාත්, මේ දවස්වල 12:30 සිට මෙල්බන් වේලාවෙන් නවසී ලන්ත වේලාවෙන් 2:30 සිට 4 දක්වාත් පැවැත්වෙනවා. Zoom meeting link එක රැස්වීම අංකය සහ මුරපදයක් මේ සඳහන් කරලා තිබෙනවා. වැඩසටහන අතරතුර මම මෙම දත්ත සියලු දෙනා සමග බෙදා හදා ගන්නම්. ඉතින් ඉල්ලා සිටින සියලු දෙනාගෙම සෑම දිනකම වැඩසටහනට සහභාගී වෙන්න, තමන්ගේ හිතමිතුරන් දෙමාපියන් වැඩසටහනට සම්බන්ධ කරන්න උනන්දු කරවන්න, නවකීන් වැඩසටහනට රැගෙන එන්න. ඒක තමන්ගේ පුහුණුවටත් ආශිර්වාදයක් වෙනවා, අන් අයටත් උපකාරයක් වෙනවා තමන්ගේ ඉදිරි පුහුණුව කරගෙන යෑමේ. ඊළඟට තිබෙන්නේ අප වෙත ලැබී ඇති සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමටයි. ඒ සඳහා ධම්මගුත්ත ස්වාමීන් වහන්සේ අපි බලාපොරොත්තුෙන් සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. වහන්සේ බොහොමත්ම ගෞරවයෙන් යුතුව අපේ වැඩසටහනට අද පිළිගන්නවා. ස්වාමීන් වහන්සේ අද ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ පත්මානන්ද. මම පත්මානන්දට ආරාධනා කරනවා අද දිනේ ලැබී ඇති වාර්තා ඉදිරිපත් කරන්න.
බොහොම පින් නදීප්, අවසරයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ වන්දනා කරමින් මේ මා වෙත ලැබී ඇති පළවෙනි ප්‍රශ්නේ මම ඉදිරිපත් කරනවා. ගරු ස්වාමීන් වහන්ස, පරයන්කේ ආනාපාන සති භාවනාවට එළඹෙන විටම හුස්ම නොදැනී යන අවස්ථාවක් අත්දකින අතර සතිය යොදවමින් මනස අවදියෙන් තබා ගැනීමට උත්සාහයක යෙදෙමි. නීවරණ වලින් බාධා නොමැත. හිත පිට යන ගිය විට નિરાයාසින්ම මූල කර්මස්ථානයේට මනස යොමු වේ. එහිදී ගැඹුරු ආශ්වාසයක් ආරම්භ වී කෙලවර වන ආකාරයත්, ආශ්වාසයේ කෙලවර ඇති අවකාශයත් විඳිමින් දීර්ඝ ප්‍රාශ්වාසයක කෙලවර හුස්ම නැති වී යන අයුරු දකිමි. මෙය අත්දකින්නේ සතියෙන්ය. නැවතත් හුස්ම නොදැනෙන ස්ථානයට පැමිණි සතිය දුබලව ඇති විට මෙලෙස හුස්ම රැලි වරක් දෙවරක් නොපෙනී, ඉන්පසු එවැනි බාධා නොමැති හිස් අවකාශයේ දෙස නිසලව බලා සිටිය හැක. විනාඩි 40ක් පමණ මෙම තත්ත්වය පවත්වා ගැනීමට පුළුවන්ය. භාවනාවේ ප්‍රතිඵල ලෙස සාමාන්‍ය ජීවිතයේදී අත්දකින සැලීම් සහ කිපීම් ක්‍රමෙන් විරංජන වෙන ආකාරයත්, ගැටීම් සහ ඇලීම් ලිහිල් වන ආකාරයත් අත්විඳිමි. කලබලකාරී අවස්ථා මගහැරීමට කැමැත්තක් ඇති වී ඇත. එපමණයි ස්වාමීන් වහන්සේ. ඒක ඉන් පස්සේ මේ
හරි, එහෙනම් අපි ඒකට ඒක ගැන කතා කරලා යමු නේද? ඒකට
එහෙමයි.
සම්බන්ධවද ඊළඟට තියන්නේ ඊට වඩා වෙනස් මාතෘකාවක්.
නෑ ස්වාමීන් වහන්සේ, ඉච්චරයි වාස්තාව.
එහෙනම් දැන් මේකෙදී දැන් මුල ඉඳලම වගේ කියනෝනේ නොදැනෙන තැනකට යන කතාවක් නේද? ඒතර අර මුලින්ම පටන් ගන්නකොට කියවෙන්නේ හුස්ම නොදැනෙන තැනින් වගේ පටන් ගැනීමක්ද, හුස්ම දැනිලාද නොදැනෙන්න කියන එක ගැන මේ
භාවනාවට එළඹෙන විටම හුස්ම නොදෙනී යන අවස්ථාවක් අත්දකින්න අතර.
ඒක දැන් මේ වාර්තාව ලියපු කෙනා මේ සභාවේ ඉන්නවා නම් අපිට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් නම් හොඳයි කියලා මට හිතෙනවා.
ස්වාමීන් වහන්සේ ඇත්ති නෑ වගේ මං හිතන්නේ.
ඒක තමයි දැන් අර මේක කියද්දී දැන් මුලින්ම කියන්නේ හුස්ම නොදැනෙන තැනින් පටන් ගන්නවා කියලා. අනේකට නිකන් අපිට අර අගක් මුලක් නැතුව පටන් ගන්නවා වගේ ගතියක් තමයි තියෙන්නේ නේද? දැන් මුලින්ම දැන් මොකකට හරි ඉඳගෙන ඉඳ ගන්නකොට ඇඟට හරි හිත යොමු කරා කියලා පටන් ගන්න අනේ එතනින් දන්න තැනින්නේ අපි පටන් ගන්න ඕනේ. දැන්
ඒවයි
නොදැනෙන
ස්වාමීන්
එක පාටම එනවා කිව්වහම ඒක මෙයාට වෙලා වෙන්නේ නැති මේ වார்த்தාවේ ලියන්නේ නැති වෙන්න පුළුවන් සමහරට. මුලින්ම පටන් ගන්න විදිය මොකක් හරි විදියක් තියෙන්න ඕන. අපි දැනෙන තැනනේ දැන් ඉන්නේ. දැන් අපි කියමු පරයන්කයට ඉඳ ගන්න යනකොට මේ දැනෙන තැනනේ ඉඳන්නේ ඉඳ ගන්න යන්නේ වැඩි හරියක් ඉන්නේ දැනෙන තැනනේ. ඉතින් පරයන්ක පටන් ගන්න දැනෙන තැනක ඉඳලා දැනෙන තැනක ඉඳලා පරයන්ක පටන් ගන්නකොට මූල කමඨහනක් කියලා මොකක් හරි හුස්ම හරි ඇඟට දැනෙන දැනීමක් හරි මුණත අඩුම බඩ පිම්බීම හැකිලිම කර මොන මොකක් හරි දැනෙන තැනක ඉඳලා තමයි නොදැනෙන තැනකට යන්න ඕනේ. එතකොට අර මුළු ලෝකේම අපි පරයන්කේ නොඉන්න තැන්වලදී නොඉන්න වෙලාවේදී හිත එක එක අරමුණුත් එක්ක විසිරෙන ඕනේ. විසිරිලා ඉවර වෙලා එක අරමුණකට ඇවිල්ලා හුස්ම වෙන්න පුළුවන් බඩ පිම්බීම හැකිලිම වෙන්න පුළුවන් මොකක් හරි ඔන්න එක අරමුණකට ඇවිල්ලා ඒක දිහා බලාගෙන ඉන්නකොට ඒකට නිමිති බලාගෙන ඉන්නවා කියන්නේ ඒක නිමිති ගන්න ඕනේ. හුස්මේ නිමිති ගන්න, පිම්බීම හැකිලිමේ නිමිති ගන්න. ඔන්න මොන හරි නිමිති අරගෙන අරගෙන ඉන්න අතරේ මෙන්න මේක හිතටම මෙන්න මේ නිමිති ගන්න එක ගැන තියෙන ආසාව වුමනාව නැති වෙලා ඊට පස්සේ නොදැනෙන තැනකට යනවනම් ඔන්න ඕක හරි පිළිවෙලකට නොදැනීමක් වෙන්න පුළුවන්. දැන් මේක නොදැනෙන තැනට යන්න කෙනෙක් පැය ගාණක් විනාඩි ගාණක් ගන්න පුළුවන්. තව කෙනෙක් විනාඩියකට අඩු කාලයකදී මේ තැනට යන්නත් පුළුවන්. හැබැයි යන විදිය තියෙනවා මුල තප්පරයක් දෙකක් හරි අර නිමිති අරගෙන තමයි නොදැනෙන තැනකට යන්නේ. ඒතර මේක පටන් ගන්නකොට මුලදිම කියනෝ නම් නොදැනෙන තැනට එනවා කියලා අර මුලින් දැනෙන තැන මෙයා ඉග්නෝ කරලා තියෙනවා. අනේ ඒක එහෙම අමතක කරන්නේ නැතුව යන එක තමයි වැඩේම තියෙන්නේ. දැන් අපි කොච්චර ඩිග්‍රියක් ගත්තත් PhD එකක් ගත්තත් මන්ටසෝරි ගිහිල්ලානේ ඒක යන්නේ. අයන්න කියලානේ අයන්නෙන් පටන් ගෙනනේ ඔක්කොම කරන්නේ. අන්නේ මුල අයන්න අමතක කරොත් ඉස්සරහට යන්න බැරි වෙනවා. අපි වැඩේ පටන් ගන්න මෙහෙම දැනෙන තැනින් පටන්ගෙන ඒ ගත්ත නිමිත්ත එපා වෙලා හිතටම එපා වෙලා තමයි නොදැනෙන තැනකට යනවනම් යන්න ඕනේ. එහෙම නැතුව යනවා කියනවනම් එතන අර මුල අමතක කිරීමක් වෙලා තියෙනවා. ඒ නිසා ඊළඟ දවසෙත් වார்த்தාවක් ලියනකොට හොඳට බලන්න ඉඳගෙන මූල කමඨහනට ඇවිල්ලාද නොදැනෙන තැනකට යන්නේ එහෙම නැතුව නිකම්ම යනවාද කියලා. අන්න ඒක හොඳට බලන්න. ඊළාට මෙන්න මෙහෙම එහෙම මූල කමඨහනකට ඇවිල්ලා නැතුව එක අරමුණක ඉඳලා නැතුව නොදැනෙන තැනක වලට යනවා කියන්නේ සමහරට නිින්දකට වෙන්නත් ඉඩ තියෙනවා. අන්න ඒක නිසා ඒක හරියටම බලන්න මූල කමඨහනට ඇවිල්ලාද ඒ නිමිත්තක් අරගෙනද නිමිති නැති තැනකට යන්නේ. ඊට පස්සේ ආයිත් එනකොටත් ඒ නිමිති නැති තැන ඉඳලා ආයිත් නිමිති තියෙන තැනට එනොත් නම් අර මුලින් යනකොට තිබුණ තැනටමද එන්නේ කියන එකත් හරියට වෙරිෆයි කරගන්නවා. එහෙම නැතුව තැනින් තැන එක එක විදිහට මාරු වෙනව නම් ගොඩක් වෙලාවට නිින්ද පැත්තට යන්නත් පුළුවන්. සමහරට දැන් අපි මෙහෙම කාලයක් තිස්සේ භාවනා කරනකොට දන්නෙම නැතුව අපිට අර වීරය ගන්න ලොකු වීරයක් වුමනා වෙන්නේ මේ මූල කමඨහනට ගන්න හිත තියාන්න. දන්නෝනේ අපි කාලයක් පුරුදු වෙලානේ හිත පුරුදු වෙලානේ තියෙන මූල කමඨහනේ. තර මුල දවස්වල වගේ බලෙන් මෙහෙම නගෙන හයකට ගෙනලා තියන්න උවමනාවක් නැහැ. තර ලොකු වීරයක් උවමනාවක් නැහැ. අඩු වීරයකින් මේ වැඩේ කරගන්න පුළුවන්. තර වීරය අඩු වෙන්න දන්නෙම නැතුව මෙයා නිින්ද යන්න තියෙන ඉඩ කඩ ගොඩක් වැඩි. අනේ ඒ අවධානයක් තියෙන නිසා දැන් මෙහෙම කියන්නේ. එතකොට අපි හිතන් ඉන්නවා නොදැනෙන තැන මේ හොඳ තැනකට මම යනවා කියලා අපි හිතන් ඉන්නවා. අදිමානයකින් ඉන්නෝ. හැබැයි ඒක නින්දක් වෙන්න ඉඩ තියෙනවා. දැන් මේ කෙනාට මං චෝදනා කරන්න අනිවාර්යයෙන්ම නිදා ගන්නවාමයි කියලා. ඒනකොට තමන්ට හිතට එකඟව බලන්න මේක නින්දයක් වෙන්නත් පුළුවන් කියලා. ඒ ගැන සැකෙන් බැලුව සමායට මේකේ ඇත්තටම නින්ද යනවාද එහෙම නැත්නම් ඇත්තටම මෙහෙම නිමිති ගන්න නැති තැනටද යන්නේ කියලා තමන්ටම වෙරිෆයි කරගන්න පුළුවන්. ඒ ගැන අවධානයෙන් ඉන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. හොඳයි.
එහෙමයි ස්වාමීන් වහන්ස, අපි දැන් වෙනත් වාර්තා නැති හින්දා අපි මේ සහභාගී වෙලා ඉන්න අයට අවස්ථාව දෙමු. යම් කිසි වාර්තාවක් හරි ගැටලුවක් හරි භාවනාව සම්බන්ධ ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා මේ හෑන්ඩ් රේස් ඔප්ෂන් එක පාවිච්චි කරලා ඉදිරිපත් වෙන්න කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ලදීප්, ඔබට පුළුවන් වාර්තාවක් කතා කරන්න.
සෝහතයෙන් පත්මනද අවසරයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස මේක ටිකක් මේ හිනාත්තනගේ වැඩක්. ගොඩ දවසකට පස්සේ ඊයේ පාටියකට එන්න කියලා ගියා ස්වාමීන් වහන්ස. එතනදී මට මේ සින්දුවක් කියන්න කියලා කිව්වා. යාළු දන්න මං සින්දු ඒ දවසට පාටිකට ගියාම නන් ස්ටොප් ගානවා කියලා. ඉතින් වැඩේ ඉතින් ස්වාමීන් වහන්ස අද
කන් ඇහෙන්නේ නැති මිනිස්සුත් ඉන්නවා.
දැන් ගිහිල්ලා හොඳ ඊයේ රෑ ගොඩක් වෙලා පැය කාලක් විතර වගේ පරයන්ක කිදර තමයි සමහර නිදාගත්තේ. නමුත් උදේ පරයන්කට ගියාම ස්වාමීන් වහන්ස දැන් අපි ලොකු ස්වාමීන් වහන්සේත් ගොඩක් වෙලා කමට හන් දෙනවා අර කියනවා හිත යන්න දෙනවා යන්න දෙන්න කියලා මම ඉතින් ඕක කරනවා ස්වාමීන් වහන්ස අර බලෙන් තියා අරමුණේ තියා ගන්න දෙන්නේ නැහැ. ඉතින් hina යන දේ තමයි ස්වාමීන් වහන්ස එහෙම යන්න දීපු ගමන් හිත යන්නේ ස්වාමීන් වහන්ස අර රෑ කියමේ සින්දුවට. දැන් ඉතින් මම දන්නවා මේක යනවයි කියලා. පස්සේ ඉතින් මට හිතෙනවා මෙතනදී පොඩ්ඩක් ෆෝස් එක දාලා නැවතත් අරමුණට කියලා සමහරවිට මට ආනාපානේ එහෙම දැනෙන්නේ නැහැ. යම් දැනීමක් තියෙනවා අර අර සින්දුවට දැන් මෙන්න හිත ගියා. එතනදී ඒක දැනගත්තු ගමන් ආයේ සින්දුව ඇතුලෙන් වයිබ්‍රේෂන් එකක් වගේ දැනෙන්නේ. ඒක ආයේ නැති වෙලා යනවා. පස්සේ ඔය ඇඟේ හරි සනීපේ වගේ ඉන්නවා. ආයිත් හිත වෙන අරමුණ වලට යනවා. එකට ගිහිල්ලා එතකොට වෙන අරමුණක් කියලා දන්නවා. දැනගෙන ආපහු දැන් ඔය සනීප ගති වෙනවා. ඊළඟට ආයිත් අක් ගාලා ස්වාමීන් වහන්සේ ඒක නිකන් අර ඒ පිළිබඳ අවධානය නෑ ඕන දෙයක් වෙන්න කියලා කියපු ගමන් දන්නෙම නැතුව ආයෙ සින්දුවට ගිහිල්ලා ස්වාමීන් වහන්සේ. ඒක අර බාධාවක් කියන විදිහටවත් මම දැක්කේ නෑ. නමුත් අර මට නිකන් අර හිනා යනවා ඇයි මේක මේකටම යන්නේ කියලා. වෙන තව දේවල් ඕන තරම් තියෙනවනේ ස්වාමීන් වහන්සේ. එක්කෝ තරහ පරණ තරහ ගිය එකක් ආසාවක් වෙච්ච දෙයක් මං තනිය සින්දුවට ආස එච්චරම ආසාවක් තිබුණද කියලාත් මට එහෙම එකක් නෑ ස්වාමීන් වහන්ස. ඉතින් එහෙම අදහසක් විදියට ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්න කියලා හිතුණා ස්වාමීන් වහන්ස. බොහොම තුති
අපි ඒක තමයි අපි අර වැඩියෙන් වටිනාකමක් දෙන එක තමයි අපේ හිත ඇතුලේ තැම්පත් වෙන්නේ. ඕක තමයි දැන් ඕක මේ අපි කොච්චර කිව්වට ඒ සින්දුවට වටිනාකමක් නොදුන්නා කියලා කාලෙකට පස්සේ වෙච්ච දෙයක්නේ. ඒකට අපේ හිත ඇතුලෙන් අපි තේරෙන්නේ නැහැ මම මේකට ලොකු වටිනාකමක් දුන්නා කියලා. ඒ වුණාට හිත ඇතුලෙන් ඒකට ලොකු වටිනාකමක් දීලා තියෙන්නේ. ඒකට ඒකම තමයි නැවත නැවත වැඩි වෙලාවක් මතුවෙන්නේ. දැන් සමහර ලාඩ කියමද අපි මගදී අතර මගදී කවුරු හරි කෙනෙක් හම්බ වෙනවා. ඒ වෙලාවෙ එච්චර යා මේ එච්චර ලොකු ක්ලික් වෙන්නේ නැහැ මේ මනුස්සයා එච්චර ලොකු වටිනාකමක් දෙන්නේ නැහැ. සමහර වෙලාවට ගෙදර ආවට පස්සේ ඒකම වැඩිපුර මතක් වෙන්නත් පුළුවන්. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. අපේ අපිට ලොකුවට මේ එළියට පෙනුන්නේ නැතුණට මේකට වටිනාකමක් නොදුන්නට හිත ඇතුලෙන් ලොකු වටිනාකමක් දෙන්න පුළුවන්. සමහර වෙලාවට දැන් ওই වගේ දේවල් වෙනවා. දැන් අපි මොකක් හරි අතහරින්න යනවා කියමු. සමහරට රුපියල් වලින් ලොකු වටිනා දේවල් කෝටි ගණන් ලක්ෂ ගණන් දේවල් අතහරින එක මහා දෙයක් වෙන්න ඒක අමතකත් වෙනවා. ඒනකොට සමහරවල් කවුරු හරි තුටියට දී gift එකක් වගේ දෙයක් අතහරින්න ගියාම පොඩි කාලේ අපි කැමැත්තෙන් පාවිච්චි කරපු නිකන් පොඩි කාලේ එකතු කරපු චූටි දෙයක් අමතක කරන්න ගියාම අතහරින්න ගියාම ඔගේ අකස් කරනකොට ඒ දවස්වල එහෙම අස් කරන්න ගියාම අර පොඩි කාලේ මේ එකතු කරපු වැඩක් නැති ගුණ ගොඩවල් එනකොට ඒක අස් කරලා විසි කරන්න හිතෙන්නේ නැහැ. මොකක් හරි ඒකටත් එක බැඳීමක් තියෙනවා. අනේ ඒ වගේ දේවල් අපි හිතන්නේ නැති විදිහට අපිට දැනෙන්නේ නැති විදිහට හිත ඇතුලෙන් ඒව අල්ලගෙන තියෙන ලොකුවට. ඉතින් ඕක තමයි සින්දුවට උනත් අපි හිතනවා ඒක මහ දෙයක් නෙවෙයිනේ ඕක. ඕක අල්ලගෙන තියෙනවා. ඒක තමයි අර හිත ඇතුලේ ඔක අල්ලගෙන තියෙන විදිය තමයි ඔය වැඩියෙන් අපි වැඩියෙන් අපිට බාධා වෙනවා කියන්නේ. අර හිත මෙහෙම නිශ්චල තැනකට කාම තැනකට එනකොට වැඩියෙන්ම බාධා වෙන්නේ අපි වැඩියෙන් අල්ලගත්ත දේ. ඉතින් ඒක තමයි ඔකට දැනගන්න තියෙන්නේ. අර එළියෙන් ඔක කිව්වේ නැති වුණාට මෙහෙම මම ඒකට කැමති නෑ කියලා වැඩියෙන් ඔක අල්ලගෙන තියෙනවා. දැන් ඔක කැමැත්තෙන් ආසාවෙන් විතරක් නෙවෙයි. අකමැත්තෙන් අල්ලගත්තත් ඕකම තමයි. අකමැත්තෙන් සින්දුවක් අර අකමැති සින්දු ඇහුනහම ඒකත් එනවනේ. දැන් සමහරට මට මතකයි ඉස්සර ඔය තියෙන නම් කියන්නත් හොඳ නෑ, අර බස් අජිත් කියලා අජිත් මුතුකාරණ ඒ සින්දුවක් උදේ පාන්දර දවසක් ඇහුණා, දවස පුරාම ඕක මතු වෙලා එනවා. අර ඒක හරි සරල වචන දෙක කීපයක් නේ තියෙන්නේ, එකම ධම්මයකට සරල වචන කීපයක් තියෙනවා. ওই වචන කීපේ දවස පුරාම සැරින් සැරේ මතු වෙනවා. හරි අකමැති ඒ සින්දු වලට. ඒ වුණාට ඒකමයි මතු වෙන්නේ සැරින් සැරේ. ඔය වගේ දේවල් එනවා. දැන් සමහර දැන් නදීග්ග සින්දු අහපු මිනිස්සුන්ට ඒ වගේ
හොඳයි කියලා කිව්ව සමහර හැබැයි ෆීඩ්බැක් කියලා
එහෙම තමයි ඉතින් අපි තියන්නේ.
යැලේ මූණට දැන්
නදීග්ග සින්දු අහපු මිනිස්සුන්ට ඉතින් දවස ගාන මතක් වෙනවා. ඒක තමයි දැන් මේ හිතේ ස්වභාවය. අපි අර අල්ලන් ඉන්න දේ එළියට පේනෝ මේකනේ, අපි අල්ලන් ඉන්නේ නැහැ කියලා. ඒවනට ඇතුලෙන් අල්ලන්න වෙන පැතිවලින් දැන් ඕක අඳුර ගන්න පුළුවන්. දැන් අපි සිහියෙන් හිටියේ නැත්තම් ওই වගේ දේවල් අඳුර ගන්න බෑනේ අපිට. එහෙනම් අපි හිතන්නේ මම මෙන්න මේ වගේ ලොකු දේවල්ට සල්ලි වලට කියන්නේ අර භෞතිකව අපි ලොකු වටිනාකම් දෙන ඒවට තමයි මමත් වටිනාකම් දෙන්න කියලා අපි හිතන් ඉන්න ඕනේ. ඇත්තටම බැලුවම අපි ওই ලොකු වටිනාකම් දීලා තියෙන භෞතික දේවල්ටද එහෙම නැත්තම් මම කියන එකටද කියලා බලන්න. දැන් බැලුවොත් අපි කියන දැන් මෙහෙම කියමු, දැන් අපි මොකක් හරි පුරුද්දක් තියාගෙන ඉන්න. දැන් හොඳ ලොකුවට හොඳ ලොකු වියදමක් දීලා හොඳ හොටෙල් එකකින් කනවා කියලා කියමු. දැන් ඕක ඇත්තටම අපි වියදම් කරන්න තරම් අපිට සල්ලි තියෙනවා කියලා කියමු. ඒ වුණාට සමහරලාට දැන් ওই ලොකු ගානක් දීලා කන එකට වඩා නිකන් පොඩි සයිවර් කඩේකට ගිහිල්ලා පෙට්ටි කඩේකට ගිහිල්ලා කෑවහම අර ලොකු සමහරට ඒකින් අපි ලබන මේ කියන්නේ වින්දනය එහෙම නැත්නම් රස අපි හිත අල්ලන ගතිය සමහරට අරට වඩා ගොඩාක් වැඩි වෙන්න පුළුවන්. ඒුණාට අපි කියන්න යන්නේ නැහැ මේ වගේ දේවල් සමහරලාට නේද? ඒත් ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. අපි එළියෙන් හිතන් ඉන්නවා අපි මන් මේ වගේ දේවල්ට තමයි කැමති කියලා. ඒ වුණාට දන්නෙම නැහැ අපේ හිත ඇතුලෙන් ඊට වඩා නිකන් අර සියුම් වින්දන ලබන දේවල් සමහරලාට තියෙනවා. හොඳට සතියෙන් ඉන්නවනම් ඔන්න මගේ හිත අල්ලන්නේ මෙන්න මේ වගේ දේවල් කියලා සමහරවිට හොඳට අල්ල ගන්න පුළුවන්. ඒකට අපි අර ලොකුවට මෙහෙම භෞතික දේවල්ට අල්ලනවට අමතරව මගේ හිත ඇතුලේ මං අල්ලගෙන තද කරගෙන අල්ලගෙන ඉන්න දේවල් මොනවද කියලා ඔන්න එකෙන් අඳුර ගන්න පුළුවන්. ඒතර මම අල්ලගෙන ඉන්න වැඩි කරම භෞතික දේවල් අතහරිනවා කියලා දන් දෙනවා කියලා ගොඩක් වෙලාවට කරන්නේ භෞතික දේවල් අතහරින එකනේ, ලොකු ලොකු පින්කම් කරනවා කියන්නේ. හැබැයි ඒ ලොකු පින්කම කළා ඒ පින්කම කරපු මම අල්ල ගන්න හැටි ඒක තේරුම් ගන්න හරි අමාරුයි මෙන්න මේ වගේ මේ සිහියක් පුරුදු කරපු නැති කෙනෙකුට. ඒක තමයි ගොඩක් වෙලාවට අර ලොකු ලොකු පින්කම් කරගෙන යන මිනිස්සු අන්තිමට මේ කරපු මම පින අල්ලගෙන ඉන්නවා. මෙන්න මේ වගේ දෙයක් බැලුවාම අර අපි එළියෙන් දෙන වටිනාකමට වඩා මේවා චූටි සියුම් දේවල්. එම් නැත්තම් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පිනකට වඩා සීලයක් රකින්න එක ඊට වඩා ලොකු පිනක් කියලා. ඒතර සීලයක් රකින්නවා කියලා අපි අතහරින්න මොනවද? අපේ මේ කලින් තිබුණු පුරුදු අතහරින්න. ඒ පුරුදු අපි අර භෞතික දේවල්ට වඩා ලොකු තදින් අල්ලගෙන තියෙනවා. ඊටත් වඩා අමාරුයි මේ පුරුදු වලටත් වඩා අමාරුයි මේ මානසික මට්ටමින් අතහරින්න. ඊටත් වඩා ලොකු අමාරුයි මේ මම යම අතහැරලා දාන්න. ඉතින් ඔන්න ඔය වගේ අතහැරීමට යන්න නම් අපි මේ වැඩියෙන් තද කරලා අල්ලගෙන ඉන්න දේවල් මොනවද කියලා ඔන්න මටම තේරුම් ගන්න උත්සාහ කරන එක තමයි මේ කරන්නේ. දැන් සතියෙන් එනකොට ඔන්න ඔය වගේ දේවල් තේරෙන්න ගන්නවා. ඉතින් ඔහොම වෙච්ච දේ ඉතින් එක පැත්තකින් ලොකු හොඳක් වෙලා ඔන්න දැන් මම මගේ වැඩියෙන් මම අල්ලගෙන ඉන්නවා කියලා එළියට පෙනුනට ඒව නෙවෙයි ඊට වඩා වෙනස් දේවල් තමයි වැඩිපුර අල්ලගෙන ඉන්නේ කියලා ඔන්න ඔකෙන් තේරුම් ගන්න පුළුවන්. මොකද හිතන්නේ?
එහෙමයි සන්ස. පැහැදිලි සන්ස, බොහොම පැහැදිලි. අර අපිට මතු පිටින් නොපෙනුනාට ඒක අල්ලගත්තේ නැහැ කියලා, ඒ කියන්නේ අල්ල ගැනීම ඉති ආසාවෙන් හෝ අර තරහෙන් දිවිදිහටම අල්ල ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. බොහොමත්ම හරි ඒකත්. ඉතින් අර සමහර දැන් ඔය පරියංකෙන් ස්වාමීන් වහන්සේ මාතෘක ප්‍රති බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ. දැන් ඒ බහන අද පරයන් කිවරලා මම මේ දවස්වල පොඩි මේ ස්ටඩි කරනවා ඔය මේ 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 වල කොම්පියුටර් ප්‍රෝග්‍රෑමින් වල ඔය ත්‍රෙඩ්ස් ටිකයි ඔය සමහර ඩිසයින් සොෆ්ට්වෙයාර් ඩිසයින් පැටර්න් තියෙකුයි පොඩ්ඩක් අර ඇඩ්වාන්ස් ඩිසයින් පැටර්න් කියලා තියෙනවා ඔය ටික. ඉතින් මම කල්පනා කරේ මෙච්චර මේ මේක පොඩ්ඩක් මතුනා නම් ටිකක් අර පැහැදිලි මේ view එකක් හරි එනවනේ. ඇයි මේ ඒක මතක් වුණ නැත්තේ මේ සින්දුව මාමේ මොකද කියලා. මෙලෝ වැඩක් නෑනේ ස්වාමීනි මේ සින්දුව මට කිසිම ප්‍රයෝජනක් නෑනේ මම කරන කියන ජොබ් එකටවත් කිසිම දෙයකට. මම කල්පනා කරේ ඇයි අර ටික පොඩ්ඩ අර ටික මතක් වුණා නම් ටිකක් අර මේ කියන්නේ දැනුමක් හරියනවනේ මගේ කරන ජොබ් එකට හරි ස්වාමීනි අර ඒක මතක් වුණා පරියන්ක නැගිටට පස්සේ ඇත්තටම ස්වාමීනි
ඒක තමයි දැන් ඇත්තටම දැන් අපි මට මතය අපි ඒ ලෙවල් කරන කාලේ හැම සර්ලා කියනවා ගෙදර එනක අතරමඟදී එක් දවසේ උගන්නපු දේවල් නිකන් සමරියක් වගේ මතක් කරන්න කියලා කවදාවත් හරි ඒක මතක්
මතක
වෙන්නේ නැහැ
නේද
ගෙදර ආවම මගේ දැවු ගෑල්ලා මේ මොන හරි දේවල් මතක් වෙනවා අර අර අපිට ඌමනයි කියලා අල්ලන දේවල් හිතන දේවල් නෙවෙයි ඇත්තටම අපේ හිතින් අල්ලගන්නේ වෙන කොයි හරි දේවල් අල්ලගන්න අර කුණුවක් මතයි අල්ලන්නේ අර කියන්නේ කබරයට අර බලුකුණටමයිනේ කබරේ ඇදෙන්නේ. ඒ වගේම තමයි මගේ හිතත්. ඊට පොඩ්ඩක්වත් වෙනස් නැහැ. අර කුණු ගොඩවල්මයි යල්ලන්නේ. සමහරවල් දැන් ඔයගොල්ලෝ ඔහොම කියන. දැන් පැවිදු නැහැ කියලා අපිට අර අපේ හිත ඇදෙන ඒවා සමහරට වෙනස් නැහැ. ඒක සිහියෙන් ඉන්නවා නම් ඔන්න මං මගේ හිත මෙන්න මේ වගේ කුණකටමයි ඇදෙන්නේ කියලා මගදි දැනගත්තාම අතරමගදී හරි ඔක නවත්ත ගන්න පුළුවන්. ඒක තමයි වෙනස තියෙන්නේ. මමයි ඔය බන්ධනාගාරයේ හිර ගෙදරක ඉන්න මිනිස්සුයෙකුගේ අතර වෙනස තියෙන්නේ මට ඔබගේ ආසාවක් තරහවක් ආවම මට ඔක අතරමඟදී නවත්ත ගන්න පුළුවන් හැකියාව තියෙනවා. තිබිලා තියෙන නිසා අන්න අතරමඟ නැවතිලා. අර මිනිස්සුන්ට එහෙම හැකියාව නොතිබුණ නිසා ඒක ක්‍රියාත්මක වෙලා ඒක ඒ මිනිස්සු අතර කඩාගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ ඒ අර අතරමඟදී නවත්තපු එකයි නවත්තන්න බැරි එකයි ඒක තමයි එකම වෙනස තියෙන්නේ අර අපරාධකාරයෝයි මගේ අතර. දැන් අපි හැමෝටම මෙන්න මේ ආසාවල් තරහවල් එක එක මට්ටම් වලට එනවා. ඒකයි මට්ටම පැනනට පස්සේ තමයි මෙහෙම ආසාවල් තරහවල් එන්නේ නැති විදියට ඒක මුලින්ම අඳුරගන්න කර මුලින්ම අඳුරගන්න පුළුවන් තත්ත්වයට එන්න වෙන්නේ ඔන්න ওই තත්ත්ව පැනනට පස්සේ. ඉතින් අපි මෙන්න මෙහෙම මග ඉන්නවා කියන එක ගැන ඒක පැත්තකින් සතුට වෙන්න පුළුවන්. ඒ වගේම දැන් සින්දු අහපු මිනිස්සු සිහියෙන් හිටියනම් අද මොන තැනකින්
ඉන්නේ ළඟින්වත් යන්නේ නැහැ ඊට පස්සේ. බොහෝ පිං සයින්වස් තෙරුවන් සරණයි සාදු සාදු
සාදු ඔබට බන්දුරු සොයිස මහත්මයා ඔබට පුළුවන් කතා කරන්න.
හොඳයි ස්වාමීන් වහන්ස මට පොඩි වචනයක් කියන්න කියලා හිතුණා මේ සින්දුව ගැන. ස්වාමීන් වහන්ස මේ සින්දුව ඒකන ඉතින් ටිකක් මට තියෙන ප්‍රශ්නයක් සින්දුව ආවා. ස්වාමීන් වහන්ස ඒ වගේ වෙලාවක මේ මට තේරලා තියෙනවා දැන් අර දැන් අපි සින්දු ඒ මොහොතේක එනකොට ඒක නිකන් අපේ පොඩි සියුම් නියම් අමනාපයක් තියෙනවනේ ඒක එන එකට. ඒ අමනාපය මං හිතන සවනස ඒකත් බලපානවා කියලා. මොකද මට ඇත්තටම බලපාන දෙයක් මේ සවනස මෑතක හරියට මේ රාගය වගේ දේවල් හරියට එනවා. ඉතින් සවනස ඒක දැන් කැමති නැති හින්දා ඒක මැඩපවත්තන්න උත්සාහ කරද්දී ඒක එනවා සෑහෙන වේගෙකි. ඉතින් මට හිතනවා නැසේ කියන්නේ දැන් කියන්නේ ඒක කැමති නැතිකම හින්දා අමන තියෙන එක හින්දා ඒක මතුවෙන ස්වභාවය වැඩි දෝ කියලා. මට ඒ කියන්නේ මම දෙවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ ඉස්පත් කරන්න.
ඒක තමයි දැන් ඇත්තටම අපි කැමති නැහැ කියන්නේ ඒකත් අර අකමැත්ත හරහා වටිනාකමක් දෙන්නේ. අපි ආසාවෙන් දෙයකට වටිනාකමක් දෙනවා වගේම තමයි අපි තරහෙන් ඒකට වටිනාකමක් දෙන්නේ. මොන විදියකින් හරි ওই අන්ත දෙකෙන් අපි වටිනාකමක් දෙන තරමටම ඒකේ වටිනාකම වැඩි වෙලා ඒක නැවත නැවත අපි ළඟට එනවා. ඒ ඔගෙ තමයි දැන් සින්දුවක් විතරක් නේද දැන් සින්දුවල තියෙන සමහර බූට් සින්දුවල තියෙන අමතක කරන්න හදන්න හදන්න තව තව මතක් වෙනවා කියන ඒකම තමයි ඔය වෙන්නේ. අපි බලෙන් අමතක කරන්න හදනෝ නම් ඒක පස්සෙන් එනවාමයි. අපි අර කියන්නේ දැන් රෑ වෙලාවක යකෙකුට බය වෙලා අපි දුවන්න ගත්තොත් යකා අපේ පිටිපස්සෙන්. ඒ වෙනුවට අපි නැවත හැරිලා බැලුවොත් ඇත්තටම යකෙක් ඉන්නවද නැද්ද කියලා යකා ඇත්තටම යකෙක් නෙවෙයි මොකක් හරි ගහක් එල්ලලා හරි තමයි අපි බය වෙලා තියෙන්නේ. හැබැයි අපි දුවන්න ගත්තොත් අනිවාර්යයෙන්ම යකා පස්සෙන් එනවාම තමයි. අන්න ඒ වගේම තමයි අපි මොකක් හරි සින්දුවකට හරි මොකක් හරි දෙයකට අපි ඒක ද්වේෂ කරනෝනේ මේක එන්නේ හොඳ නෑ කියලා. එහෙම හොඳ නෑ කියලා අපි ඒකත් එක්ක තරහ වෙනවා කියන්නේම අපි ඒකට වටිනාකමක් දීලා. අකමැත්තෙන් වටිනාකමක් දීලා. කැමැත්තෙන් වටිනාකමක් දෙනවා වගේම තමයි අකමැත්තෙන් වටිනාකමක් දෙනවා. ඒ මොන විදියට දුන්නත් ඒක අපේ පස්සෙන් එනවා. ඉතින් ඒ වෙනුවට අපිට නිකන් මෙහෙම අකමැත්තෙන් වටිනාකමක් දෙන්නේ නැතුව දැන් අපි හිත පිට ගියා කියන පරයන්කේ ඉන්නකොට දන්නේ නැතුව හිත පිට ගිහිල්ලා ඔන්න අකමැති දෙයකට ගියා. ඔයගේ රාගයකට ගියා කියමු. ඔන්න ඒ වෙලාවේදී දැනගත්තානේ ඔන්න මගේ හිත දැන් මූල කමඨහනේ නෙවෙයි ඉන්නේ රාගයකයි මගේ හිත තියෙන්නේ කියලා අඳුරගත්තනම් ඉතින් මෙන්න මේක හිතට ඔක ආයි එන්න ඕනේ නැහැ කියලා නිකන් හිතට ලොකු තද කළා වදයක් දීලා මේකට හිතට බැනලා මේක බලෙන් එළියට දාලා ආයත් මූල කමඨහනේ එනෝ වෙනුවට ඔන්න මගේ හිත රාගයකට තමයි ගියේ. මගේ මෙන්න බලන්න මගේ මෙච්චර මෙහෙම වයසටත් ගිහිල්ලා මේ වගේ භාවනාවකුත් කරන අතරේ මගේ හිත රාගයට යනවා කියන එක දැනගෙන ආයසරක් මූල කමඨහනට ගෙන આવොත් අර තරහෙන් නෙවෙයි ගේන්නේ මෙන්න මේක තමයි මගේ ස්වභාවය කියලා දැනගෙන ආයෙත් ගෙන આવොත් නැවත නැවත රාගයට යන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩු. අපි තරහ වෙලා මෙන්න හිතට බැනලා මෙහෙම රාගයට යන එක හොඳ නෑ මෙහෙම වෙන්න පුළුවන් ද මං වගේ කෙනෙකුට කියලා මෙහෙම ඊළඟ පාරන රාගයට යන්නෙම නෑ කියලා හිතලා තරහෙන් ගියොත් වෙන්නේ ආයෙත් එනවාම තමයි. ඒ වෙනුවට තරහෙන් යන්න වෙන එක වෙනුවට මේක තමයි හිතේ ස්වභාවය. මේක තමයි මොන මට මෙහෙම කළත් මට මේක පාලනය කරගන්න බෑ නේද කියලා මේක තමයි මට අනුකම්පා කළ යුතු කෙනෙක් කියලා මාව හිතලා නැවත මූල කමඨහනට ගෙනාවනම් ආයෙත් යන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. නෑ කියන්නේ නැහැ. අච්චර ෆ්‍රීක්වෙන්සි එකකින් ඉක්මනට යන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩු වෙනවා.
සම්නාසෙ එතන පොඩි පැහැදිලි කරගන්න ඕන වංශයෙන්. දසවංශ දැන් මේ මොහොතක අපි හිතම භාවනා කරනවා හරි ගෙදිනවා වැඩ කිදී ඉන්නකොට අපි හිතම සින්දුව මතක් වුණා නැත්නම් රාගය ආවා. එතකොට සම්නාස අපි මේ අපි මොහොතේ කරන වැඩේට තියෙන කැමැත්ත හින්දානේ සම්නාස අපි අරකට අකමැති. ඇත්තටම දැන් සින්දුව වෙලා ඉවරන සමනස දැන් මේ මොහොතේ එන එකට අකමැත්ත තියෙන අපි කරන වැඩේට තියෙන කැමැත්ත සමනස ඒතකොට ඒක කැමැත්ත දකින්නද ඕන නැත්නම් අර සින්දුවේ පහුගිය දේ කැමැත්තද දකින්න ඕන
මේ දෙකේම කැමැති අකමැති ඕනම අරමුණකට කැමැත්ත අකමැත්ත යම් එක එක මට්ටම් වලින් තියෙනවා. ඒකට කැමැත්ත අකමැත්තට තමයි අපි ඇත්තටම කියන්නේ වේදනා ස්කන්ධය කියලා කියන්නේ ඔය කැමැත්ත අකමැත්තටම තමයි. හැම අරමුණකම වේදනාව තියෙනවනේ. ඒකම තමයි ඔය හැම අරමුණක් ගත්තාම සින්දුවක් ගත්තත් අපි එදිනදා කරන වැඩක් ගත්තත් හැම දැනීමකත් දැන් කිය මේ වෙලාවේ කිය මේ මේ සද්දය ඇහෙන වෙලාවේදී මේ හැම සද්ද තරංගයක් කරාම ඒ වගේ මේ අඳුර ගැනීම හැම එකෙම කැමැත්ත අකමැත්ත එක එක මට්ටම් වලින් තියෙනවා. ඉතින් අපි එකකට අකමැති අනිත් එකට කැමති සාපේක්ෂව හැමදෙසෙම මොකක් හරි එකකට අඩු වැඩි විදියට කැමැත්ත අකමැත්ත තියෙනවා. එතකොට අපි මේක බලන්නේ දැන් මූල කමඨහනකට සාපේක්ෂව බැලුවොත් අර විදියට මූල කමඨහන හොඳ පිරිසිදු එකක් තියෙද්දි මගේ හිත මෙන්න මේ වගේ රාගපැත්තකට එනවනම් ඒක ගැළපෙන්නේ නැති වැඩක් නේ. එතකොට ඒ වෙලාවේ සලකලා ඔන්න මූල කමඨහන ගන්න. එහෙම නැත්නම් අපි එදිනදා වැඩක් කරන අතරේදී අපි සින්දුවක් මතක් වුණා කියන්නේ. එතකොට හරියට දන්නව නම් ඔන්න මගේ හිත තියෙන්නේ මේ වෙලාවේ දැන් කරන වැඩේ නෙවෙයි සින්දුවක් මතක් කරනවා කියලා හරියටම දන්නව නම් ඔන්න මේ වෙලාවේ මේ අරමුණේ මට මෙන්න මේ වගේ ආසාවල් තියෙනවා. මේකට මෙච්චර මේ වගේ කැමැත්තක් තියෙනවා. ඔන්න ඔය වගේ දන්නව නම් සින්දුවේ හිටියයි කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ වෙලාව හොඳ 100න් හරියටම දැනගන්න ඕන මෙන්න මේ මතක් වීම හරහා මේ වෙලාවේදී මම මේ වෙලාවේදී කරන වැඩෙත් එක නෙවෙයි ඉන්නේ. ඒ වෙනුවට මේ වෙලාවේ සින්දුවක් මතක් කර කර ඉන්නේ. දැන් මතක් වෙන්නේ මේ වෙලාවේදීනේ මේ මොහොතේනේ දැනෙන්නේ. ඒතර ඒ දැනෙන වෙලාවේ මගේ හිතේ මෙන්න මේ වගේ දේවල් තියෙනවා කියලා හරියටම 100%ක් දන්නෝ නම් ඒකත් සිහියම තමයි. එතකොට අර කරන වැඩෙත් එක්කම ඒකත් එක්කම ඉන්න ඕන කියලා නෑ. මොනවා හරි මේ වෙලාවේ මතක් කරන එකක් හරි අහන එකක් හරි දැනෙන එකක් හරි ඕනම දැනීමක් එක්ක ඒ දැනීම මොකක්ද කියලා මේකත් එක්ක හිතේ ස්වභාවය මොකක්ද කියලා හරියටම දන්නවනම් ඒකත් එක්ක හිටියා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒක දන්න ඕනේ මගේ හිත මේක මේ වෙලාවේ මේ විදිය තත්ත්වයක ඉන්නේ කියලා. ඒක තමයි සිහිය තියෙන්නේ. ඒකත් එක්කම දැන් ඒක ඒ වෙලාවේදී හොඳට දැනීමක් එක තියෙනවා නම් ඒ දැනීමත් එක්කම මේක හොඳයි නරකයි මේක පව් පවක් බය ලැජ්ජාව කියන එක ඒ වෙලාවේ මතුවෙලා එනවා. ඒතර ඒකට ලොකු ආස හිතන දෙයක් නම් ලොකු තරහ යන දෙයක් නම් ඒකට වැඩි කාලයක් පවතින හම්බ වෙන්නේ නැහැ. මොකද සතියත් එක්කම එකටම එන දෙයක් තමයි හිරියොතක් කියන්නේ. අඳුර ගත්ත නම් මේ වෙලාවේ මගේ හිත මෙන්න මෙහෙමයි කියලා ඒක දිගට අර අතු විහිදිලා වැඩෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒක දිබේම අර ෆේඩ් ඔෆ් වෙලා යනවා.
අයිමයි සනන්ස මගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න මම කියන්නේ ගිය සනන්ස පරණකේ සනන්ස දැන් සක්මනක් කරලා පරණකේට වාඩි වුණාම මට දැනෙන දැසවන්ස හුඟක් වෙලාවට මේ හිස නිකන් කඩා වැටෙනවා වගේ. ඒකට විශේෂ කැමැත්තක් කියලාත් එහෙම නෑ සමහරවිට. හැබැයි ඒක දිහා බලද්දි මුලදී කයට හිත පිහිටව ගන්න වගේ පුළුවන්. ඒ කියන්නේ ඒක කයේ වෙන එක. හැබැයි ඒක ටික වෙලාවක් ඉන්නකොට ඒක ඇත්තටම කියවන්න තරම් අරමුණක් නෑ ස්වාමිනවාස එතන. ඒ කියන්නේ කයද කියලාද නැත්නම් හිස පාත් වෙන එකද එහෙමම පැටහෙන්නේ නැහැ. ප්‍රති ඒක ටික වෙලාවක් ඉන්න පුළුවන්. ඒක ඉස්සරහ එතන තියෙන නරක පැත්ත ඒක සමහරක් වෙලාවට දන්නේම නැතුව නිදි මතකට යනවා. ඉතින් දැන් පහුගිය මගේ පරිරංග කීපකම සානන්ස එහෙම වුණා මේ කියන්නේ ඒක හොඳටම අල්ලගත්තොත් ඒ කය කඩම් වැටෙනවා. ඒක එහෙම ඉඳලා ඊට පස්සේ ආයි මූල කර්මස්ථාන වෙන ආස්වාද ප්‍රස්වාසි මතු වෙනවා. සමහරක් වෙලාවට ඒක හරියට ඒ බැලන්ස් එක ආවේ නැත්නම් දන්නේම නැහැ නින්දක් වගේ එකකට වැටලා නෙගටිව් වෙනවා. ඉතින් මට වහන්සේගෙන් උපදෙසක් ගන්න හිතුණා ඒ සම්බන්ධයෙන්.
ඔව් ඇත්තටම දැන් ওই වෙලාවේදී ගොඩක් වෙලා නින්ද පැත්තට තමයි ගොඩක් බර වෙලා තියෙන්නේ. මොකද බෙල්ල කඩන් වැටෙනවා කියන්නේ අපිට මේ ඇඟ කෙලින් තියාගෙන ඉන්න බැරි නිසා ඒ නිදිමතත් එක්ක තමයි යෝග සිද්ධ වෙන්නේ. හොඳ සිහියෙන් පරයන්කයක ඉන්නෝ නම් ওই ඇඟේ ওই වගේ කඩා වැටීම් වෙන්න විදියක් නැහැ. ඒතර බෙල්ල කඩා වැටෙනවා කියන්නේ අපේ හිත ටික ටික අර තීන මිද්දයට යන ගතිය ගොඩක් වැඩි. ඒතර අර එකපාරටම නිින්ද යන්නෙත් නැහැ. අපි රැට නිින්ද යන්න ගියහමත් එකපාරට ඇඳුන ඇඳුන වැටුච්ච ගමන් නිින්ද යන්නේ නැහැ. ඒක ටික ටික නේන්නේ. දැන් පොඩි වෙලාවකට ඔන්න අපේ හිත පොඩි වෙලාවකට නිින්දට යනවා. ඔන්න ආයෙත් හැරිලා ඔන්න මේ ලෝකේ දෙයක් මත දැනෙන්න ගන්න. ආයෙත් ඒ දැනීම ටික වෙලාවක් ඉඳලා ආයෙත් ඔන්න නොදැනෙන තැනට නිින්දට යනවා. ආයෙත් මිලි සෙකන්ඩ් ගානක් හරි තප්පර ගානක් වගේ ඉඳලා ඔන්න ආයෙත් හැරෙනවා. කොහොමම ගිහිල්ලා අර මේ මේ වෙලාවේ දැනෙන දේත් එක ඉන්න වෙලාවයි නොදැනෙන එක නිින්දේ ඉන්න වෙලාව ටික ටික වැඩි වෙලා නොදැනෙන තැන ඉන්න වෙලාව ටික ටික අඩු වෙලා ගිහිල්ලා ඔන්න එක දිගටම නොදැනෙන තැන නිින්දේ ඉන්නවා කියන එක තමයි ඇත්තටම අපිට අර නිදා ගන්න ගියමත් වෙන්නේ. එකපාරටම 100ට 100ක් ඩොග් ගාලා අර ඩිජිටල් වගේ නිින්දට යන්නේ නැහැ. ඉතින් ඕකම තමයි දැන් පරයන්කයට ගියමත් ඔන්න ওই විදිහටම අර බෙල්ල කඩා වැටෙනවා වගේ දැනෙනවා කියන්නේ බෙල්ල කඩාගෙන වැටෙනකොට ඔන්න නිින්ද ගිහිල්ලා හැබැයි ඔන්න බෙල්ල කඩාගෙන මාගට වැටෙනකොට ඔන්න ආයෙත් ඇහැරිලා මේ 100ට ඇවිල්ලා ඔන්න කඩා වැටෙන බව තේරෙනවා. ඊට පස්සේ ඕකත් දැනিলা තව පොඩ්ඩකින් ආයෙත් නිින්ද යනවා. ආයෙත් තව ටිකක් අඩංග වෙනවා. අතරමඟදී ආයෙත් ඔන්න දැනෙන්න ගන්නවා බෙල්ල තව ටිකක් කඩා වැටෙනවා. කොහොමහම ඊළඟට සමහරවිට ඔන්න කෙලින් කරනවා. ආයෙත් සරට ටික වෙලාවකින් ඔන්න ආයෙත් නිින්ද යනවා. දැන් නිින්දයි නොනිින්දයි අතරමඟදී අවස්ථාවදී ඉන්නකොට සමහර කෙනෙක් හිතනවා මං හොඳට සිහියෙන් ඉන්නවා. මට දැනෙනෝනේ බෙල්ල කඩා වැටෙනවා දැනෙනවා කියලා ඔන්න සිහියෙන් ඉන්නවා කියලා හිතනවා. හැබැයි වැඩි වෙලාවක් ඔය අතරමඟදී නිින්ද 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 තියෙන ෂණක් තියෙනවා. ඇහැරිලා සිහියෙන් ඉන්න ෂණක් තියෙනවා. එතකොට ඔන්න ඔහම ටික වෙලා කොහොම ඉඳල ඉඳලා ටික ටික වැඩි වෙලාවක් නිින්දේ ඉන්න තත්ත්වෙට යන්න ඉඩ තියෙන තරම් ගොඩාක් වැඩි. ඒක නිසා පුළුවන් තරම් ඔය බෙල්ල කඩාගෙන වැටෙන වගේ තැන් එනකොට ඒ වෙලාවේදී පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න පොඩ්ඩක් වීර්යය වැඩි කළා හරි මේ නිින්ද නොයන විදිහට හදා ගන්න අරමුණට තව ටිකක් වැඩි අවධානයක් දීලා ඉන්න ඒ තැනට එන්න පුළුවන් නම් හොඳයි. තරක හොඳටම දැනි දැනි ඉඳලා අර නොදැනෙන තැනට එනවා කියන්නේ ඒක හොඳ අර අනිමිත්ත පැත්තකට එීම. හැබැයි එහෙම නැතුව අර බෙල්ල කඩාගෙන වැටිලා නිින්ද යනවා කියන්නේ නිින්ද පැත්තට තමයි ගොඩක් වෙලාවට යන්නේ. ඒකට ඉතින් පොඩ්ඩක් අර වීර්ය වැඩි කරගන්න එක තමයි වෙලාරි කරගන්න තියෙන්නේ.
ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් අපි හිතමු දැන් එහෙම දැන් මට දැන් ඒක නිකන් පුරුද්දක් වගේ වෙලා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැන්
අන්න ඒක
ඒක
දැන් පුරුද්දකට යනවා ඕක. ඒකයි ඊළාට ඕක සාමාන්‍ය දෙයක් බාට මේ අර නොදැනෙන තැනට ඕක මැප් කරගන්න හිතලා ඕක හොඳ දෙයක් කියලා වගේ සමහරවකට රැවටෙනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් එහෙම වෙලාවක එතකොට ස්වාමීන් වහන්සේ එක පටන් ගන්නකොටම ඒ අවස්ථාවේ ස්වාමීන් වහන්සේ එතකොට ඒ කියන්නේ දැන් ඒක කරන්න ඕනේ කියන්නේ දැන් දැන් ඒක වෙන බවක් දන්නවනේ. يعني එතකොට ඒක තියෙද්දී අපි අරගෙන එන්න ඕන ආස්වාස හුස්ම රැල්ලට.
එහෙමවත් එහෙම එකක් එයි කියලා ලෑස්ති වෙලා යන්නකො ලෑස්ති වෙලා හුස්ම රැල්ල දිහා හොඳට බලන්න. ඒතර ඒ දැනෙන දැනීමත් එක්ක ඉඳලා ওই බෙල්ල කඩා වැටෙන්නේ එහෙම නැතුව ඉරියව් ඒ විදිහටම තියලා නොදැනෙන තැනකට යනවනම් ඒක අනිමිත්ත පැත්තට යන්නේ. ඉරියව් කඩාගෙන වැටෙනවා නම් ඒ වෙලාවේදී නිින්දත් ওই අතරේ යනවා කියන එක තමයි කියන්න පුළුවන්.
ස්වාමීන් සමහරක් වෙලාවල් තියෙනවා දැන් හොඳට මේ අවස්ථාව හරියට හසුරව ගන්න පුළුවන් වුණොත් يعني ඒක තුල හරියට එක සතියට හසු කරගන්න පුළුවන් වුණොත් එතන තියෙනවා ස්වාමීන් වහන්සේ යම් කිසි නිකන් කාන්තිමත් භාවයක් ආලෝක ස්වභාවයක් ඒ වගේ තත්ත්වකුත් එතන තියෙනවා. يعني අරමුණේම ටිකක් ඉන්න පුළුවන්. ඒක හරියටම හවු සතිමත් වූ නැත්නම් එහෙම වෙලාවක සමහරක් වෙලාවට යනවා නිදිමත වගේ තැනකට. එතකොට සරණස ඒ කියන්නේ එහෙම වෙන එක ඒක ප්‍රබලව දැනෙනවා නම් ඒක තියෙද්දි හුස්ම රැල්ලට ගන්නවා කියන එක ඒක හොඳද?
ඔය ඉතින් ඒ වෙලාවේ දැන් නිදිමතක් එනවනම් මූල කමටහන් දැන් නිදිමතක් එයි කියලා දන්නවනම් ඒ වෙලාවේ ඉතින් මූල කමටහන්ට ගන්න එක තමයි හොඳම වැඩේ
හොඳමයි.
කියන්නේ. මේ අපිට තියෙන ආරක්ෂිත තැනක් තියෙනවනේ.
එහෙම.
ඒ ආරක්ෂිත තැනක තියෙද්දි අපි අනාරක්ෂිත තැනකට අනේක ඇති වැඩේ මොකක්ද? අනාරක්ෂිත තැනට ගියාට කමන්නේ අපිට මෙන්න මේ වෙලාව මෙන්න මෙතන අනාරක්ෂිතයි කියලා හරියටම දැනගෙන මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මෙතෙන්ට එන්න පුළුවන් කියලා ටක් ගාලා එන්න පුළුවන් කියලා දැනගෙන ගියා නම් කමක් නැහැ. හැබැයි පේනෝ නම් හොඳටම තේරෙනෝ නම් මෙතන අනාරක්ෂිතයි කියලා මට නිින්ද යන්න ඉඩ තියෙනවා කියලා හොඳටම දැනි දැනි මෙතෙන්ට වෙලා ඉන්න එකේ තේරුමක් නැහැ නේ නේද?
එහෙනම් සර් ඒ කියන්නේ ඒක ඒ වෙලාවේදී ඒක හරහා හුස්ම රැල්ල බලන්න පුළුවන් නම් ඒක ඒක ඊට වඩා
ඒකයි ඉතින් හුස්ම රැල්ල බලන්න කියන එකටත් ඒ වගේම ඔය නිින්ද යන්න එන හැටි බලන්නකෝ. නිින්ද එන හැටි නිින්ද එන හැටි ඒ වගේම නිින්ද යන්න පුළුවන් කියලා මේකට ලෑස්ති වෙලා යන්නකෝ ඉඳ ගන්නකොට. අනේ ඒක බැලුවනම් ඔකට තීරදොර අපි ලෑස්ති වෙලානේ යන්නේ මෙහෙම එකක් වෙයි කියලා. ඒක තමයි කියන්නේ අනාරක්ෂිත තැනට යනකොට ලෑස්ති වෙලා ඉන්න මෙහෙම අනාරක්ෂිත තැන.
සන්ද තප් පොඩි කාරණාවක් අහන්න කැමති. මේක සාමාන්‍ය දැනීම ප්‍රශ්න සවනස්. දැන් මේ අපි මේ බණ අහනකොටත් සාමාන්‍ය වාසල උපදෙස් දෙනකොටත් කියනවා විපස්සනාවක් කියලා කියනවා ඒ වචනේ. එතකොට විපස්සනා නැඹුරුවක් තියාගන්න ඕන. අද අද ධම්මකුසල ස්වාමීන් වහන්සේත් ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කළා. එතකොට සාන්සේ විපස්සනාව කියලා කියන්නේ එතනදී අදහස් කරන්නේ කියන්නේ දැන් අපි කරන භාවනාව වෙනස් වෙන්න පුළුවන් කියලා ඒ වගේ දෘෂ්ටි කෝණයකින් බලන එකද? මම පොඩ්ඩක් දැනගන්න වහන්සේ කැමති.
කරන භාවනාව කියන්නේ අපි බලන විදිහේ විශේෂ පස්සනාව. පස්සනාව කියන්නේ බැලීම. විශේෂ විපස්සනා කියන්නේ විශේෂයෙන් බලන. මේක මොකක්ද කියලා යථා ස්වභාවය තේරුම් ගැනීම අදහසින් බැලීම. ඒක තමයි තියෙන්නේ. ඔක මොනවා කරත් මොන දේ බැලුවත් ඒ යන්නේ විශේෂයෙන් බලන මොකක්ද මේ කියන. කියන පළියට පිළිගන්නෙත් නෑ මේක අනිත්‍ය දුක අනාත්මයි කියලා. ඒ වෙනුවට හරියට මේ විශේෂයෙන් මමම බලලා මේ මොහොතෙන් බලලා මේක තේරුම් ගන්න බලන මේක ඇත්තද නැද්ද කියලා.
එහෙමයි සරණස්. බොහොමත්ම පිං සරණස්. තෙරුවන් සරණයි.
දෙයි තෙරුවන් සරණයි.
වෙන නදීප් හින වෙන කවුරුත් ආතෝස වල නැති නිසා ඔබට බාර කරනවා. මේ ඉතුරු ටික කරගෙන යන්න කියලා වැඩසටහන.
බොහොමත්ම පින් පත්මනන්දා, මම හිතන්නේ අපේ කාල වේලාවත් අවසන් වෙගෙන යන්නේ වැඩසටහනේ. අවසාන වශයෙන් පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීමට බඳුලුවමට ආරාධනා කරනවා. අද දිනේ පුණ්‍යානුමෝදනා සිද්ධ කරන ලෙස අවසරයි ස්වාමීන් වහන්සේ. බොහොමත්ම පින් තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්ස, අද දිනත් නම් කීමට අවසරයි. ගෞරවනීය ධම්මගුප්ත ස්වාමීන් වහන්සේ, ඒවකට ධම්ම කුසල ස්වාමීන් වහන්සේ අපිට සතුටක් බව පුරුදු කරගෙන යාමට ඉතාම වටිනා උපදෙස් රාශියක් උන්වහන්සේලාගේ කාල වේලාව මිඩම් කරලා අපිට ලබා දුන්නා. අපි උන්වහන්සේලාට ඉතාම ගෞරවපූර්වකව වන්දනා කරනවා. ඒ වගේම අපිට මේ වැඩසටහන කරගෙන යාමට යම් ආකාරයෙන් උදව් වෙන අයත් පෙන්වලුක් මෙන්න අයත් සිටිනවා නම් ඒ හැම දිනෙකටම තමන් කරගෙන යන ඒ වැඩපිළිවෙල සාර්ථක වීමටත් පින් අනුමෝදන් කරමු. එත්තාවචාචම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවචාචම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවචාචම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. ධම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ. ධම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ. ධම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ. ප්‍රාර්ථනා ගාථාව ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තියා. සවනාසේ වන්දනා කිරීමට අවසරයි.
දෛ
ඕකාස වන්දාමි බන්තේ
සුඛී හෝතු.
මයාකතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනාකතම් පුඤ්ඤම් මයිහං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්ඡයං කමතමේ බන්ති.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ
සුඛේ හෝතු.
තුතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛේ හෝතු.
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛේ හෝතු. නිබ්බාන පච්චයෝ හෝතු. අභිවාදන සීලස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච. අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.
සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පස්සිතුම් වන්දිතුම් වරං. සාරිපුත්තාදි තේරාණං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවා සම්බුද්ධ පුත්තං නමාමහ. සාදු සාදු සාදු.
සීල දෙනාටම තෙරුවන් සරණ වේවා. අපි මේ පැත්තෙන් විසන් දෙනවා. ඒ වගේම සීල දෙනාට සතිමත් සතියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.